नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। सुखिनो वतये अकिंचना वेदगुणो हि जना अकिंचना सकिंचनं पश्य विहन्यमानं जनो जनस्मिं पटिखंदचित्तोति।
සාදු සාදු සාදු
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ජීවිතේ ගත කරනකොට අපිට නොයෙකුත් සිදුවීම්, නොයෙකුත් අවස්ථා වලට මුහුණ දෙන්න වෙන්න පුළුවනි. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි ගොඩක් වෙලාවට කල්පනා කරනවා, මේක කොහොමද වුනේ, මේ විදියට නොවිය යුතු දෙයක්, එහෙම නැත්නම් මේ විදියට මේ අසරණ භාවයකට පත් වුණා කියලා ওই විදියට නොයෙකුත් අදහස් ඇති කර ගන්නවා. එතකොට මෙන්න මේ විදියට සිදුවෙන දේවල්, සිදුවෙන සිදුවීම් අපිට ගොඩක් වෙහෙසක් පීඩාවක් දැනෙව්වට, සමහර විට ලොකු සංවේගයක් ඇති කරාට, මේ සිදුවීම් නොවිය යුතු දේවල්වත්, අපිට අයින් කරන්න පුළුවන් දේවල්වත් නෙමෙයි. ඒ වෙනුවට ඒවා යම් කිසි විදියක විය යුතු ආකාරයෙන්, විය යුතු ලෙස තමයි සිද්ධ වෙන්නේ. එතකොට අන්න ලියවිලා තියනවා වගේ ඒ දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒ දේවල් දැක්කහම අපිට යම් කිසි විදියක මේ සංසාර ගමන පිළිබඳ සංවේගයක් ඇති කරගන්න එයම ඇති. මොකද්ද මේ සිද්ධ වුනේ, කොහොමද මේ සිද්ධ වුනේ කියලා යම් කිසි විදියක ප්‍රශ්නයක් හදාගන්නවට වැඩිය, වෙහෙසක් හදාගන්නවට වැඩිය මෙන්න මේකේ මේ ගමන පිළිබඳ යම් කිසි හැඟීමක් ඇති කරගන්න, මේ වඩන ප්‍රතිපදාවට උනන්දුවක් විදිහට මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ සමහර විට මේ විදිහේ ප්‍රතිචාර අපිට දකින්න ලැබෙනවා. එක්තරා විදිහක නිකන් හරි අමානුෂික ප්‍රතිචාරයක් කියලා හිතෙන්නත් පුළුවනි. නමුත් අන්න මේ වෙන කතාවක් කියන්නේ, යම් කිසි මේ සත්‍යයක් පිළිබඳ කතාවක් කියන්නේ. එතකොට ඔය වගේ අවස්ථා කිහිපයක් අන්න අර උදාන පාළියේ දකින්න තියෙනවා. ඒ උදාන පාළියේ මේ කෙනෙක් ඇවිල්ලා තමුන්ගේ දුක කියනවා. සමහර වෙලාවට කෙනෙක් ඇවිල්ලා තමුන්ට ලැබිච්ච වෙහෙසක් පීඩාවක් පිළිබඳ කතා කරනවා. කෙනෙක් ඇවිල්ලා තමුන්ට වෙච්ච මහා කරදැබ්බයක් පිළිබඳ ප්‍රකාශ කරනවා. එතකොට එහෙම ප්‍රකාශ කරාම භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ අර කෙනාගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට, ඒ කෙනාට හිත සනසනවා වෙනුවට, ඒ මුකුත් කරන්නේ නැතුව භාග්‍යවතුන් වහන්සේ කියනවා, අනේ ඉතින් අපිට එහෙම කරදරයක් නැහැනේ කියලා කියනවා. ඉතින් ඒක මහා එක්තරා විදියකින් හරි නිකන් කුරිරු ප්‍රකාශයක් වගේ, එක්තරා විදියකින් හිත් රිදවන ප්‍රකාශයක් වගේ. කෙනෙක් ඇවිල්ලා සමහර විට කියනවා, ආ මේ විදියට මගේ දරුවෙක් ඉන්දියා, ප්‍රිය දරුවෙක් ඉන්දියා, එකම දරුවෙක් ඉන්දියා, ඒකා මේම මලා මැරුණ නිසා අන්න මේ විදියට මම බොහොම වෙහෙසෙන් පීඩාවෙන් කල් ගත කරනවා කියලා ඔන්න ලොකු විස්තරයක් අහන්න ලැබෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියනවා, ආ මට පුතු නෑනේ, මට පුතු නෑනේ. ඒ කියලත් ඒ මාදියට උදාන වාක්‍යයක් තමයි කියන්නේ, ප්‍රීති වාක්‍යයක්, උදාන වාක්‍යයක් වගේ මහා සිංහනාදයක් කරනවා. මම ඔය වැඩෙන් බේරුණා, මම ඔය කර්මෙන් බේරුණා, මං ඔය වෙහෙස පීඩාවෙන් බේරුණා කියලා. ඉතින් එතකොට එන්නේ විදිහේ ප්‍රතිචාරයක්, ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට මේ වගේ ප්‍රතිචාරක, ප්‍රකාශක බැලූ බැල්මට නිකන් නොගැලපෙන ගතියක්, වෙහෙස ගතියක්, කර්කශ ගතියක් තියුණට මේ කියන්නේ ඊට වැඩිය එහා ගියපු සත්‍යයක්. මේ කියන්නේ උත්සාහ කරන්නේ ඊට වැඩිය එහා ගියපු විවේකයක් පිළිබඳ. ඒ විවේකය, ඒ සත්‍ය බොහෝ දෙනාට පහසුව පිණිස, සුව පිණිස පිහිටනවා. අන්න ඒක ලං කරගන්න, ඒක තමයි නියම සැනසීම. ඔය ප්‍රශ්නවලට උත්තර දුන්නට, ඔවා පිළිබඳ වෙහෙසක් ඇති කරගත්තට තේරුමක් නැහැ, අහවර කරන්න බෑ, අවසන් කරන්න බෑ කියන අදහස තමයි මේ දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේ අදහසක් අපි බාරගන්න සූදානම්ද කියන ප්‍රශ්නේ වෙනම විසඳ ගන්න ඕනේ. ඒ විදිහේ දෙයක් බාරගන්න මම සූදානම්ද? ඒ විදිහේ ප්‍රකාශයක් සත්‍යයි කියලා පිළිගන්න මම සූදානම්ද කියන එක අපි වෙන වෙනම විසඳ ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා තම තමුන් පරීක්ෂණයක් කරන්න සිද්ධ වෙනවා. ඒ විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය කියන දේ පිළිබඳ අදහසක් දැක්වෙන යම්කිසි කොටසක් තමයි අදත් මම තෝරගත්තේ. අන්න ඒ විදිහේ යම්කිසි කොටසක් තියෙනවා. මේකත් තියෙන උදාන පාලීම තමයි අන්න ඒ සිදුවෙච්ච සිදුවීමක්. ඒ කාලෙදී අන්න භාග්‍යතුන් වහන්සේ දක උපතිචාරයක් වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන සඳහන් වෙන්නේ පරිබ්‍රාජකෙක් පිළිබඳ. මේ පරිබ්‍රාජකයා යම්කිසි විදිහක පැවිද්දෙක්. මේ පැවිද්දා අන්න තමුන්ගේ භාර්යාවක් ඉන්දියා. එතකොට පැවිද්දොත් ඔය පාවුලෙච්ච පැවිද්දෝ සමහර වෙලාවට යම් යම් සාසනවල ඉන්නවා. මේ ශාසනයටත් ඒක නිකන් උරු වේගන වගේ එන ගතියකුත් තියෙනවා. කෙසේ නමුත් අන්න මේ ඒ විදිහේ ශාසනයක ඒ විදිහේ පැවිද්දෙක් පිළිබඳ තමයි කියන්නේ. එතකොට මේ පරිබ්‍රාජකයා යම් කිසි විදිහක අන්න පරිබ්‍රාජිකාවක් සමග පැවිදිම ඩබලක් අන්න ඉතින් කල් ගෙවනවා. එහෙම කල් ගෙවනකොට තමුන්ගේ මේ තරුණ බිරිය තමුන්ගේ මේ තරුණ මෙනවිය අන්න යම් කිසි ගර්භණීය තත්ත්වයකට පත් වෙනවා. එහෙම ගර්භණීය තත්ත්වයකට පත් වුණාම ඒ විදිහේ වදන්න ආසන්න වුණාම මේ කාන්තාව මේ පරිබ්‍රාජකයාට කතා කරලා කියනවා මේ වැදීමට අවශ්‍ය යම් තෙල් ජාතියක් එහෙම තියනවාද ඒක රැගෙන එන්න. තල තෙල් ගිතෙල් වගේ වැදීමට අවශ්‍ය දෙයක් තියනවාද ඒක රැගෙන එන්න කියලා අන්න අර පරිබ්‍රාජකයාට කියනවා. එතකොට මේ පරිබ්‍රාජකයා කියනවා මම මේ විදියට මේ පැවිද්දෙක් විදියට කල් ගෙවන කෙනෙක්. මං කොහොමද මේ තෙල් හොයන්නේ? මම මේ තල ගිතෙල් හොයන්නේ කොහොමද කියලා අන්න ප්‍රකාශ කරනවා. එතකොට එහෙම ප්‍රකාශ කරාම මේ තැනැත්ති නැවතත් කියනවා මේ වැදීමට යම්කිසි දෙයක් අවශ්‍යද ඒක අරගෙන එන්න. තල ගිතෙල් අවශ්‍යද ඒ දෙ ගේන්න. මේ විදියට තෙල් රැගෙන එන්න කියලා කියනවා. දෙවනුවත් මේ තැනැත්තා අර විදියේ ප්‍රතිචාරයක් දක්වනවා. මං කොහෙන් අරන් එනද මේවා? මං කොහෙන් හොයාගන්නද මේවා කියලා. තුන්වෙනුවත් අන්න මේ කතාවම මේ ඉල්ලීමම කරනවා. තුන්වෙනුව ඉතින් ටිකක් සැරේටත් කියවෙන දේ සමහර විට. මේක ඉතින් මං අතින් දාලා කියන එකක් මේ සූත්‍රේ තියෙන දෙයක් නන් නෙමෙයි. අර වරක් කියනවා දෙවරක් කියනවා තුන්වෙනි පාර කියවෙන විදියක් තියෙනවානේ. අන්න ඒ විදියට තුන්වෙනි පාරත් කියවෙනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ මේ තැනත්තා අන්න ගෙදරින් නික්මිලා ගිහිල්ලා අන්න මේ යම්කිසි තෙල් ගිතෙල් වගේ දේවල් තියෙනවාද ඒවා හොයාගන්න විදිහක් ගැන කල්පනා කරනවා. ඒවා හොයාගන්න මාර්ගයට බහිනවා. ඉතින් මේ තැනතර කල්පනා වෙනවා අන්න මේ පසෙනදී කොසල් රජතුමාගේ ගබඩාවේ ශ්‍රමණේකුට අන්න ඇතිපමණ ගිතෙල් බොන්න දෙනවා. ඒක තමයි ඒ දවස්වල යම්කිසි නිකන් දානයක් වගේ අදහසකින් වෙන්න ඇති. අන්නේ ගබඩාවට ගියොත් ශ්‍රමණේක් අන්න ගිතෙල් බීලා එන්න පුළුවන් ඇතිපමණ. ගිතෙල් කියන්නේ දවස්වල හැටියට තිනිස්තරම්ම පෝෂජනක ආහාරයක් විදියට තමයි සලකන්නේ. එතකොට දැන් මේ අරගෙන එන්න හැකියාවක් නැහැ. බීලා තමයි එන්න පුළුවන්. ඉතින් මේ තැනත්තා මොකද කරන්නේ? අර ගබඩාවට ගිහිල්ලා තමන්ගේ ශ්‍රමණ වේශයක් කොහොමත් තියනවා අන්න ඒක ප්‍රයෝජනෙට අරගෙන ගිතෙල් බොනවා. ගිතෙල් බොන්නේ බොන අදහසින්ද ගෙදර ඇවිල්ලා වමාරනවා කියන අදහසින් තමයි මේක මේ තැනැත්තා පරිභෝග කරන්නේ. එහෙම බීලා ගෙදර ඇවිල්ලා මේ තැනැත්තා වමාරන්න උත්සාහ කරනවා. වමාරන්න උත්සාහ කරන්න මොකද වමාර ගන්න බෑ. ඊට පස්සේ මේ ගිතෙල් කියන එක ලේසි පහසු එකක් නෙමෙයිනේ. වැඩිපුර බිව්වහම අමුතු වෙහෙසක් පීඩාවක් මතුවෙනවා. අදී පෝෂ්‍ය ජනක ආහාර එහෙම ලේසියෙන් දිරවන්නෙත් නෑ. ඉතින් ඔය විදියට මහා වේසකින් පීඩාවකින් බඩේ අමාරුවකින් මේ තැනැත්තා එහාට දඟලනවා මෙහාට දඟලනවා ඔන්න ඔය විදියට කටයුතු කරනවා. ඉතින් ඒ විදියට වෙහෙස්සෙමින් එහෙට මෙහෙට දඟලමින් පීඩාවට පත්වෙමින් මේ කල්ගෙවන තැනැත්තා අන්න දකිනෝ. එතොට මේ දැකපු අන්න මේ පණිවිඩේ බුදුරජාණන් වහන්සේට අහන්න ලැබෙනවා. බලන්න මේ වගේ පුද්ගලයෙක් මේ විදියට වෙහෙසට පීඩාවට පත්වෙලා බොහොම අමාරුවෙන් වෙහෙසෙන් කල්ගත කරනවා කියන පණිවිඩේ තමයි බුදුරජාණන් වහන්සේට අහන ලැබෙන්. ඒ පණිවිඩේ තමයි බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබෙන්. අන්න ඒ වෙලාවෙත් අර මේ සිදුවීම අලලා අන්න ඒකට පිළිතුරු දෙනා වෙනුවට වමාරණ විදියක් කියනවා වෙනුවට අනේ මේ උදාන වාක්‍යයක් තමයි කියන්නේ. උදාන වාක්‍යයක් කියන්නේ ඒක නිකන් අන්න නිකන් උපහාසයට කියනවා වගේ කියලා තමයි හිතෙන්. අන්න මේ විදියට මේ මිනිස්සු දුක් විඳිනවා, මේ විදියට වෙහෙස පීඩාවට ලක් වෙනවා. අන්න මට එහෙම එකක් නැහැ. මේ 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 විවේකය ලං කරගත්ත තැනත්තට එහෙම එකක් නැහැ. නියමාකාර විවේකයක් හොයාගත්ත තැනත්තට එහෙම එකක් නැහැ කියන වගේ අදහසක් තමයි අන්න අර්ථ දැක්වෙන්නේ. එතකොට බලන්න අපි හිතුණොත් අයියෝ මේ වගේ වෙලාවට සංවේදී වෙන්න ඕනේ, පොඩ්ඩක් කන දික් කරන්න ඕනේ, අහන්න ඕනේ, අපිත් කඳුළු දෙක තුනක් අත් සලන්න ඕනේ කියලා. එහෙම ප්‍රතිචාරයක් බුදුරජාණන් වහන්සේගේ නැහැ. එහෙම ප්‍රතිචාරයක් මේ විදිහට අන්න මේ ශාසනේ ආගේ කිරීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට අන්න වෙනස් විදිහක ප්‍රතිචාරයක් තමයි දක්වන්නේ. ඉතින් අපි අහලා බලමු මොකද්ද මේ දක්වන ප්‍රතිචාරේ, මොන විදිහේ ප්‍රතිචාරයක්ද මේක කියලා. එතකොට කියනවා සුඛිනෝ වතයේ අකිංචනා වේදගුණෝ හි ජනා අකිංචනා සකිංචනං පස්ස විහඤ්ඤමානං ජනෝ ජනස්මින් පටිඛන්ද චිත්තෝති. ඔය විදිහට තමයි අදහස් කරන්නේ. ඔය විදිහට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍ය. එතකොට මේකේ අවසානයේ ඉඳලා තමයි මුලට තමයි තේරුම ගන්න වෙන්නේ. අනෝ ජනෝ ජනස්මින් පටිකන්ද චිත්තෝ. ජනයා කෙරෙහි ඇලවිය යුතු, ඇලුණු සිත් ඇතිව කටයුතු කරනවා. ජනයා කෙරෙහි ඇලුණු සිත් ඇතිව තමයි කටයුතු කරන්නේ. සකිංචනං පස්ස විහඤ්ඤමානං. වෙහෙසෙන්නා වූ කෙලෙස් සහිත ඒ සත්වයන් දෙස බලව් කියලා කියනවා. ඊට පස්සේ කියනවා සුඛිනෝ වතයේ අකිංචන. කෙලෙස් රහිත, මේ කිංචන රහිත තැනැත්තා ඒකාන්තයෙන් සැපයක් විඳි. වේදගුණෝ හි ජනා අකිංචන. අනේ වේදගුණම් රහතුන් මේ ජනයා අතරින් කෙලෙස් රහිත වේ. අන්න අර මේ ලෝක සම්මත වටිනාකම් ශාසන සම්මත වටිනාකම් අතර සංසන්දනයක් වගේ සිද්ධ කරා. කියනවා මේ ජනතාව, මේ මිනිස්සු මේ විදිහට තව කෙනෙක් කෙරෙහි ඇලුණු සිත් ඇතිව කල්ගත කරනවා. ඒ පිළිබඳ ඒ වගේ සිතෙන් කල්ගත කරනවා. එතකොට අන්න සකිංචනං පස්ස විහඤ්ඤමානං. වෙහෙසෙන්නා වූ ඒ කෙලෙස් සහිත ඒ සත්‍යයන් දෙස බලන්න. බලන්න මේ සත්වයෝ මේවා නිසා කොච්චර වෙහෙසෙනවද, මේ සත්වයෝ මේවා නිසා කොච්චර පීඩාවට පත්වෙනවද, ඒ දේ බලන්න, ඒ දේ දැකගන්න කියලා අපිටත් නිකන් ආරාධනාවක් කරනවා වගේ ප්‍රකාශ කරනවා. එහෙම කියලා කියනවා අන්න ඒ කෙලෙස් රහිත යම් කිසි කෙනෙක් ඉන්නවද, මේ කිංචන ඉවත් කරපු යම් කිසි කෙනෙක් ඉන්නවද, අන්න ඒ තැනත තමයි ඒ කාන්තෙන් සැපයක් ලබන්නේ. අනේ වේදගු නම් මේ රහතුන් ජනයා අතරින් කෙලෙස් රහිත වේ කියලා තමයි අන්න භාග්‍යවතුන් වහන්සේගේ උදාන වාක්‍ය. එතකොට මේ මෙතන කිංචන අකිංචන කියන වචනේ සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ කිංචන කියන වචනේ යෙදිලා තියෙනවා මේ කෙලෙස් පිළිබඳ කතා කරනකොට. එතකොට එතන නිකං කුප්පනවා කියන අදහසක් තමයි තියෙන්නේ. අවුස්සනවා කියන අදහසක් තමයි තියෙන්නේ. වෙහෙසනවා කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. එතන මේ කිංචන තමයි අපි පිටිපස්සේ ලෝගනෙන දේවල්. අපිට මේ විදියට වෙහෙසක් පීඩාවක් දනවන දේවල් තමයි මේ කිංචන කියන්නේ. එතකොට අන්න ওই කිංචන නැවත නැවත ඇවිල්ලා අර නිකං කටු අනිනවා වගේ අපිට වද දෙනවා. නැවත නැවත ප්‍රශ්න ඇති කරනවා, නැවත නැවත මතක් වෙනවා. සමහර වෙලාවට මතක් වෙන වාරයක් පාසා හිතට වෙහෙසක් පීඩාවක් ඇති වෙනවා. ඒ විදිහට දකින්න පුළුවනි. ඒ වෙහෙස පීඩාව අපි හොඳයි කියලා අරගන්න ස්වභාවයකුත් සමහර විට අපිට තියෙනවා. අනේක ගුණත් ඉතින් මගේනේ මේ කෙලෙස් ටික, අනේක ගුණත් මගේනේ මේ කරදරේ, අනේක ගුණත් මගේනේ මේ ඉතිහාසයේ කියලා අන්නර විදියට ඒක අපි අපේ කරගන්නවා. අර වෙහෙස පීඩාව දෙන කතිය මේ කිංචන කියන ස්වභාවේ තමයි මෙතන තියෙන්නේ. කුප්පනවා, අවුස්සනවා, වෙහෙසනවා, පීඩා දෙනවා. ඒක නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට යම් කිසි විදියක අන්න ඒ කර්ම ශක්තියනොත් ක්‍රියාත්මක වෙන හැටි තමයි මේ. එකවරක් මේ තැනැත්තට වද දීලා නවත්තන්නේ නැහැ. ඒ වෙනුවට සමහර විට මුළු ජීවිත කාලයක් පුරාවට අන්න නැවත නැවත වෙහෙසෝනෝ, නැවත නැවත පීඩාවට ලක් කරනෝ, නැවත නැවත අන්න ඒවා මතක් කරමින් කල්ගත කරනෝ. ඉතින් ඕකම තමයි වැඩේ, ඕකම තමයි මේ කිංචන කතාව. ඉතින් අන්න ඒ වගේ කිංචන නැත්තං අකිංචනයි. ඒ කිංචන පහ කරා, ඒ වෙහෙස පහ කරා කියන අදහස තමයි තියෙන්නේ. අන්න එතකොට ඒක තමයි නිවැරදි සුවය. මෙන්න මේ මිනිස්සු දිහා බලන්න, මේ මිනිස්සු ගෙවන ජීවිත බලන්න, මේ මිනිස්සු ගත කරන ඒ වෙහෙස බලන්න. ඒක බලලා මෙන්න මේ අකිංචන අකිංචන කියන ස්වභාවයක් දිහාවට කැමැත්තක් ඇති කරගන්න, උත්සාහයක් ඇති කරගන්න කියන ආරාධනාව තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට අන්නේ ආරාධනාව පිළිබඳ කතාවක් තමයි අපිත් මේ සතියක් පාසා මේ විදියට සම්බන්ධ වෙලා කරන්න උත්සාහ ගන්න. අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිත් ඒ ආරාධනාව සිද්ධ කරන්න උත්සාහ ගන්නවා. ඉතින් අදත් අපි බලමු මේ කියපු කතාව සහ මේ වෙච්ච සිදුවීම් මේ අපි කියන ආරාධනාව දිහාවට ගැලපෙන්නේ කොහොමද, අපි මේ කරන ප්‍රතිපදාව දිහාවට ගැලපෙන්නේ කොහොමද කියලා. එතන මම හිතුවා මෙහෙම පටන් ගන්න. දැන් අපි කිංචන කතාවක් කිව්වා. එතන මේ කිංචන කතාවේදී අපි සඳහන් කරා මෙන්න මේ කෙනෙක් මේ විදිහට නැවත නැවත මේක වටිනා වස්තුවක් විදිහට තියාගෙන ඉන්න උත්සාහ ගන්නවා. නැවත නැවත මේක පවත්වන්න උත්සාහ ගන්නවා. එකම වෙහෙස වෙන්න පුළුවනි. නමුත් ඒක නැවත නැවත තමුම්ම සිහි කරනවා. නැවත නැවත තමුම්ම වැළඳ ගන්නවා. නැවත නැවත තමුන්ටම ඒක ප්‍රිය වස්තුවක් වෙනවා. ප්‍රියයි කියන්නේ සැපයක් ලැබෙන ආකාරයකින් නන් නෙමෙයි. නමුත් අන දුකක් දුක් විඳින්න කැමැත්තකුත් තියෙනවනේ සමහරුන්ගේ. එහෙම එකක් තියෙනවා. ඒක බොහොම බරපතල විදිහට තියෙනවා. එතකොට නැවත නැවත දුක තමුන්ට ලං කරගන්න ඕනි. ඒ දුක විඳින්න බොහොම කැමැත්තෙන්, බොහොම කැප වෙලා, බොහොම පේ වෙලා කටයුතු කරනවා. අන්න ඒ වගේ තැනැත්තෙන් මොකද කරන්නේ? අන්න යම් කිසි දුර් දෙයක් වුණාද, යම් කිසි කර්මයක් පල දුන්නාද, යම් කිසි මේ විදියට වෙහෙස පීඩාවක් ලැබුවද, අන්න ඒ දේ නැවත නැවත තමුන්ගේ ඉදිරියෙන් තියාගන්නවා. ඒ දේ නැවත නැවත අන්න බොහොම මේ පීඩාකාරී අත්දැකීමක්, බොහොම මේ අමතක කරලා දැම්මනම් සැපයි කියන විදිය අත්දැකීමක්. නමුත් මොකද කරන්නේ? අන්න ඒක උඩින් තියාගන්නවා. ඒක උඩින් තියාගෙන කෝකුණත් ඉතින් මගේ අතීතේනේ, කෝකුණත් ඉතින් මගේ සිදුවීමනේ, කෝකේ උනත් ඉතින් මේ මගේ දුකනේ කියලා ඒ දුකම නැවත නැවත අන්න පොඩි පොඩි කෑලි කපමින් අර නිකන් වයිට් එකට වගේ තියාගෙන කාලයක් තිස්සේ පරිභෝග කරනවා. අන්න බලන්න මේ කර්මය ක්‍රියාත්මක වෙන හැටි තමයි ඔය තියෙන්නේ. එතකොට සමහර විට මේ තැනැත්තා දන්නේ නැහැ, අමුතු ද්වේෂයක්, අමුතු වටපිටාව කෙරෙහි ද්වේෂයක්, තමුන් කෙරෙහි ද්වේෂයක් මෙන්න මේ ක්‍රියාවලියට තියෙනවා. නමුත් දන්නේ නැහැ, හිතනවා මේක බොහොම සුන්දර දෙයක්, මේක බොහොම ලංකර ගත යුතු දෙයක්, මේක තියාගත යුතු දෙයක් කියලා ඔය විදියට කල්ගත කරමින් වෙහෙසෙනවා. ඉතින් අන්න මේ කර්මයේ ස්වභාවය තමයි එක වරක් පරිසම් දීලා නවත්තන්නේ නැහැ මේක. අනිත් එක ওই විදියට හිතට නගා ගන්න වාරයක් පාසා අන්න මේ මොළයේ සක්‍රිය වෙන්නේ එකම කොටස්. එතකොට ඇත්තටම වද වේදනාව විඳින අවස්ථාව සහ වද වේදනාව විඳී කියලා යම්කිසි හිත තුලින් බියක් වෙහෙසක් ඇති කර ගන්න අවස්ථාව, ඒ අවස්ථා දෙකේදීම අන්න ක්‍රියාත්මක වෙන්නේ මොළයේ එකම කොටස්. එක්තරා විදිහට කිව්ව හැකි දුකක් විඳිනවා. ඒ වෙහෙසක් අපි හිතමු කායිකව මානසිකව විඳිනවා, ඒ අවස්ථාවේ විඳිනවා. ඒ විඳිනකොට මොලේ යම් කිසි කොටසක් ක්‍රියාත්මක වෙනවාද? ඊට පස්සේ අර ඒක සිහි කරමින් කල්ගත කරනවානේ. අපි කියන්නේ දුක සහ දෝමනස්සේ කියන වෙනසෙන් හඳුන්වන්නේ. අන්න පස්සේ කාලෙක සිහි කරනවා. මේ විදිහට නැවත මට පීඩාවක් එයි කියලා බය වෙනවා. මේ පීඩාව නැවත නැවත අපේක්ෂා කරනවා. අන්න ඒ විදිහට කල්ගත කරන අවස්ථාවලදීත් ක්‍රියාත්මක වෙන්නේ අර කලින් කී කොටස්ම තමයි. එතකොට මොකද වෙන්නේ? මේ තැනත් අර ඇත්තට අත්විඳින අවස්ථාව සහ අර සිහි කරමින් පීඩා විඳින අවස්ථාව එකම වෙහෙසකාරී ස්වභාවයක් මේ තැනත්තට දනවනවා. එහෙම නැත්නම් සමහර කෙනෙක් ඉන්නවා අන්න එක්ස්ට්‍රීම් ඩ්‍රෙඩර්ස්ලා කියලා ඒගොල්ලන්ට කියන්නේ. අන්න මේගොල්ලන්ගේ අර ඉමේජිනේෂන් එක ඇත්ත අත්දැකීමට වැඩිය භයානකයි. ඒගොල්ලෝ දකින්නේ ඇත්තට වෙන්න පුළුවන්ටත් වැඩිය අඳුරු ලෝකයක්. අන්න ඒ තැනැත්තා අන්න අර විදියට සිහි කරමින් ලබන දුක අර ඇත්තට ලබන දුකටත් වැඩිය බොහොම අධිකයි. බොහොම ප්‍රබලයි. අන්න මේ ස්වභාවය බලන්න. එතකොට මොළයේ යම් කිසි වෙහෙසකාරී අත්දැකීමක් විඳිනකොට ක්‍රියාත්මක වෙන කොටස් තියෙනවාද? ඒ කොටස්ම තමයි අර සිහි කරන විටත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මොකද්ද මේ නැවත නැවත බොහොම ආදරයෙන් සාදරයෙන් බාරගෙන තියෙන්නේ? අන්න වෙහෙසක් පීඩාවක් තමයි. ඒ වෙහෙස පීඩාව අනේ කෝකුණත් මගේනේ, අනේ කෝකුණත් මටනේ මේක උනේ, අනේ කෝකුණත් ඉතින් මගේ අතීතනේ කියලා ඔන්න ඉස්සරහෙන් තියාගෙන ඒක ඔස්සේම නැවත නැවත පීඩාවට පත් වෙනවා. ඉතින් බලන්න අන්න එක බීජයක් පැල කරනවා, එක අඹ ගෙඩියක් පැල කරනවා. පැල කරාට මොකද? ඒ කාඹ ගෙඩිය පැල කරාට මොකද? එකක් අස්සනු දීලා මේ අඹ ගහ නවතින්නේ නැහැ. අර විදියට පැලයක් විදියට වැඩිලා වැඩිලා තරුණ ගහක් විදියට වැඩිලා වැඩිලා යම් කිසි අවස්ථාවකදී අන්න මේ වගේ පල සිය දහස් ගණනක් දස දහස් ගණනක් නැවත ජනිත කරනවා. අන්න ඒක තමයි මේකේ තියෙන භයානකත්වය. මේ වගේ විස ඵල නැවත ජනිත කරනවා, නැවත නැවත ජනිත කරනවා. ඉතින් ඒ වෙහෙස පීඩාව අපි ඉතින් අපේ කරගෙන, මගේ කරගෙන, කෝකුණත් මට නිවුනේ කරගෙන, කෝකුණත් මගේ දුකනේ කරගෙන නැවත නැවත අර විස ඵල වලටම තමයි සාදර වෙන්නේ. නැවත නැවත ඒ ඵල තමයි අනුභව කරන්නේ. අන්න මේ කර්මය බොහොම ස්වභාවිකව ක්‍රියාත්මක වෙන ආකාර තමයි ඔය තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔය මානසික රෝගී තත්ත්ව පිළිබඳව කතා කරනකොට අන්න කියනවා භින්න උන්මාදය කියලා එකක්. අන්න ඒගොල්ලොත් මෙන්න මේ වගේ තමයි. ඒගොල්ලොන්ගේ තියෙන මෙන්න මේ ස්වභාවය තමයි. මොකද්ද? ඒගොල්ලෝ හිතනවා මේ රාජ්‍ය සුදු වෑන් එකක් මාව දාගෙන යන්න බලාගෙන ඉන්නවා. අනේ ඉතින් අර සුදු වෑන් එකක් දකින්න 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 වාරයක් වාරයක් පාසා මේ තැනත් හිතනවා මාව පැහැරගෙන යන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ නොපෙනෙන පුද්ගලයන්ගේ කටහඬවල් මේ තැනත්තට ඇහෙනවා. එතකොට මේ මට මොකක් හරි අනතුරක් කරන්න තමයි මේගොල්ලෝ එන්නේ. සමහර විට රූපත් පෙනෙනවා. එතකොට අන්න මේ ප්‍රකෘති පුද්ගලයෝද මේ විකෘති පුද්ගලයෝද කියලා හොයාගන්න බෑ. ඇත්ත පුද්ගලයෝද නැත්නම් අර මැවිලා පේන පුද්ගලයෝද කියලා හොයාගන්න බෑ. ඒතොර කෙනෙක් ඇවිල්ලා කතා කරනකොට හරි භීතිකාවකටපත් වෙනවා. මේ අර මේ මට විරුද්ධව වැඩ කරන බලවේගයේ කොටස් කාර්යද දන්නේ කියලා හොඳ විදිහට මානසික තත්ත්වයක්. අන්න කර්මය බලන ක්‍රියාත්මක වෙන හැටි අපිටත් ඉතින් මේ බුණු බින්න උන්මාද ටික ටික තියෙනවනේ කාට කාටත්. තියෙනවා තියෙනවා, ඒක නෑ කියන්න බෑ. ඒ කාට කාටත් තියෙනවා. ඉතින් ඒ තියෙන කොටත් ඉතින් ඔය වගේ තමයි. හිතනවා අනේ මාව පැහැරගෙන යන්න වෙන්නේ නැති, මාව අරන් යන්න වෙන්නේ නැති, මටම කුවා වෙන්නේ නැති කියලා ඕම පොඩ්ඩක් ඕම ගතියකුත් තියෙනවා. ඉතින් ඊට වැඩි පොඩ්ඩක් එහා ගියපු බරපතල තත්ත්වයක් තමයි මෙන්න මේ කියන රෝගී ස්වභාවය, මෙන්න මේ කියන වෙහෙස. අනේ තැනැත්තා නැවත 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 මේ වගේ මානසිකත්වයක තමයි එයාගේ ජීවිතේ. මේ වගේ මානසිකත්වයක් තමයි එයා නැවත නැවත වැළඳගන්නේ. මේ වගේ මානසිකත්වයක් තමයි එයාට ප්‍රිය. අන්න ඒ ස්වභාවය බලන්න. නැවත නැවත විඳවනෝ වරක් දෙවරක් තුන්වරක් හතරවරක් නෙමෙයි සිය දහස් වර නැවත නැවත මේ විදියට වෙහෙස පීඩාවකට ලක් වෙනවා. ජීවත් වෙන්නෙම භීතියෙන් අර විදියට වෙහෙසකින් පීඩාවකින්. අන්න කර්මය ක්‍රියාත්මක වෙන ආකාරය. සමහර විට ඒ වගේ වෙහෙසක් ගොඩාක් ලං කරගත්ත කෙනෙක්ට ඒකේ තීරණයක් නැහැ, චොයිස් එකක් නැහැ. ඒ වෙනුවට ඒ වැඩෙත් එක්ක ඉන්න වෙනවා. ඉතින් හරි අමාරුවෙන් අන්න යම් කිසි කෙනෙක් ඒකින් අත් මිදෙනවා, ඒ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ගන්නවා, ඒ බෙහෙත් ගන්නවා, ඒ වෙහෙසෙන් කටයුතු කරනවා. සමහර විට කෙනෙක් බලලා ඇති අන්න බියුටිෆුල් මයින්ඩ් ඒ චිත්‍රපටිය, ඒකෙත් තියෙන වගේ ස්වභාවයක්. ඒක කැම්පස් එකක ප්‍රොෆෙසර් කෙනෙක් අන්නේ තැනැත්තා මේ මේ විදිහේ බින්න උන්මාදයෙන් පෙළෙන තැනැත්තේ. ඒ තැනැත්තට මේ විදිහේ පුද්ගලයෝ, රූප, සද්ද, මේවා මේ ඇත්තද බොරුවද කියලා හොයාගන්න බැරි ගන්න. නමුත් මේ තැනැත්තා අන්නේ එකත් එක සටන් කරමින් ටිකින් ටික ටිකින් ටික තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න උත්සාහ කරන්නේ කොහොමද කියන වගේ චරිත කතාවක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අන්න අපි බලන්න අපි මේ සාදර වෙලා බොහොම ලං වෙලා බාර ගන්න ඒවා, බොහොම කැමැත්තෙන් බාර ගන්න ඒවා අපිට සුව සැප සලසන දේවල්ද නැද්ද කියන විමසීම අපි කරලා බලන්න ඕනේ. දැන් ඔය මේ විදිහේ ප්‍රතිපදාවක් වඩනකොට ඒවා තව තව ඉස්මතු වෙලා එන්න පුළුවන්. දැන් අපි හිතමු සිහියක් පිහිටවගෙන කතා කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට අපිට ඇවිදිනවා කියන සිහිය පිහිටව ගන්න අපි උත්සාහ කරනවා. වාඩි වෙලා ඉන්නවා කියන සිහිය පිහිටව ගන්න අපි උත්සාහ කරනවා. ඒ විදිහට කල්ගත කරනවා. එතකොට අපි හිතමු කෙනෙක් අමාරුවෙන් මුත් අන්න දවසකට විනාඩි 15ක් 20ක් හරි වාඩි වෙලා ඉන්න පුළුවන් ශක්තියක් ඇති කරගත්තා කියලා. අමාරුවෙන් මුත් සිහියෙන් ඇවිදින්න පුළුවන් අවස්ථාවක් ගලපගත්තා කියලා. එතකොට එහෙම ගලපගත්තාම මේ තැනට දකින්න පුළුවනි මේ වගේ බීතිකා තියෙනවද, මේ වගේ වෙහෙස පීඩා දෙන දේවල් තියෙනවද, ඒවා නැවත නැවත ඇවිල්ලා වැද ගන්නවා. ඒවා නැවත නැවත ඇවිල්ලා අපිව වැළඳ ගන්නවා. අර මෙතන කියන්නේ ජනයා ජනයා කෙරෙහි ඇලවුණු සිත් ඇතුව කටයුතු කරනවා කියලා. අන්නේ වගේ මේ සිහිය පුරුදු කරන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ කාදර බාධක වෙහෙස පීඩා මට ඇලවුණු සිත් ඇතුව කටයුතු කරනවා. මා දිහාවට හොයාගෙන එනවා. මාවම හොයාගෙන එනවා. ඒ වගේ ගතියක් තියෙනවා. ඉතින් හිතනවා අයියෝ මේ නිකන් ඉදියට වැඩිය දුකකට පීඩාවකට වැටුණා කියලා. ඇත්තටම එහෙම අදහසක් එන්න පුළුවනි. ඒක සාධාරණ අදහසක්. නමුත් අන්න නමුත් මොකද්ද මේ වෙහෙස පීඩාව හරහා ගමන් කරොත් බුදුරජාණන් වහන්සේ කියන විදිහට මේ අකිංචන මේ කිංචන වලින් මිදිච්ච ස්වභාවයක් අපිට ලං කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ස්වභාවයට යාන මාර්ගේ පොඩ්ඩක් ඉතින් වෙහෙස වෙන්න පුළුවනි. කලින්ටත් වැඩිය පොඩ්ඩක් පහලට වැටුණා, පැදුරෙනුත් බිමට වැටුණා කියන වගේ හැඟීමක් එන්න පුළුවන්. නමුත් ඒක ප්‍රතිපදාවේ ඉදිරියක්. මොකද මේක ඇවිස්සලා එන්නේ අන්න වැඩියට බැසගත්තා කියන හේතු කාරණාව නිසාම තමයි. ඒක නිසාම තමයි. එතකොට අපි යම් කිසි කෙනෙක්ට අලුත් කෙනෙක්ට මේ පාර පෙන්නකොට මේක කියලා දෙනකොට අන්න බොහොම සරල උපදෙස් මාලාවක් තමයි දෙන්නේ. අන්න මේ වීඩියෝ එකක් තියෙනවා බලන්න විනාඩි 7-8යි. ඇවිදින එක ගැන එකක් තියෙනවා. වාඩි වෙලා ඉන්න එක ගැන එකක් තියෙනවා. ඒ දෙක බලන්න. ඒ දෙක බලලා ඔබ මේ විදිහට මේකේ යෙදෙන්න කියන බොහොම සරල මඟ පෙන්වීමක් තමයි කරන්නේ. ඊළඟට අන්න ඒ මඟ පෙන්වීම දීලා එතනත්තා නැවතත් මේකේ යෙදිලා එන්න ඕනි. එතන ඉහළ ලොකුවට කතා කරලා ලොකු විස්තර කියලා වැඩක් නැහැ. සමහර කෙනෙක් ඉන්නවා නිකන් අර කුලප්පුව කියන්නේ අපි කුලප්පුව තියෙනවා. එතකොට කුලප්පුවෙන් ඇවිල්ලා කියනවා දැන් ස්වාමීන් වහන්සේ මම ඇවිල්ලා දවස් 3ක් වෙනවා. ඔබ වහන්සේ මට මුකුත් කිව්වේ නෑනේ. දැන් මේක මේ භාවනා කරන්න කියලා අපි ආවේ. එලා කියනවා. ඉතින් මට ඉතින් ඔයගේ වටන හොඳ මේ පිළිතුරු ගැළපිලා එනවා. හොඳ වචන මතක් වෙන. ඉතින් මම ඉතින් අර බොහොම නිකන් හුස්මක් අරගෙන නිකන් අර ස්ටොප් breathe go කියලා වගේ නිකන් අර පොඩ්ඩක් නිකන් break පාරක් ගහලා තමයි ගොඩක් වෙලාට උත්තර දෙන්නේ. අර ස්වභාවික වෙන එක නම් ඉතින් හරි ලස්සන ප්‍රතිචාරයක් තමයි එන්නේ මට ඔය වගේ වට. ස්වභාවික වේන අර නිකන් අර සංස්කරණය නොකරන ලද එක තියෙන්නේ. ඒක හරිම නිකන් හරි ලස්සන ප්‍රතිචාරයක් තමයි එන්නේ. කෙසේ නමුත් ඉතින් කියන්න තියෙන්නේ දැන් ඔයාට මූලික උපදෙස් ටික ලැබුණා. දැන් ඉතින් යෙදෙන්න. දැන් ඉතින් යෙදෙන්න නැතුව බයිලා කතා කරලා වැඩක් නැහැ. යෙදෙන්න නැතුව ඕකෙන් එහාට මේ කතා කරලා අරගෙන යන්න පුළුවන් පාරක් නෙමෙයි ඕක. අපිට උස්සගෙන වඩාගෙන යන්න පුළුවන් පාරක් නෙමෙයි මේක. ඒ වෙනුවට අන්න තම තමුන් යෙදෙන්න ඕනේ. අර වීඩියෝ පටිය බලලා කොහොම හරි ටික ටික උත්සාහ කරන්න ඕනේ. එහෙම උත්සාහ කරනකොට තමයි එතනින් එහාට පාරක් පෙන්වන්න පුළුවන්. එහෙම නැතුව නිකන් මේ අපි මේ පන්තියක වාඩි කරගෙන කළු ලෑල්ලියමින් කියලා දෙයි කියලා එහෙම එකක් නැහැ. එහෙම කියලා දීලා පෙන්වන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා මම පාර කියනවා. මම පාර කියනවා මේ කොහේ ඉඳලා කොහෙට යන්නද? කොළඹ ඉඳලා අන්න නුවරට යන පාර මං කියනවා. කොහොමද කියන්නේ? මෙහෙම යන්න, මෙහෙම යන්න, මෙහෙම යන්න, මෙහෙම යන්න, මෙතනින් මේ දැරෙන්න. ඕම යන්න කියලා අන්න නුවරටම යනකම් පාර මම කියලා තියෙනවා. හැබැයි ඉතින් මේ කියන්නේ උන් යන්නේ නැත්තම් මම මොකක් කරන්නද කියලා අහනවා. නෑ ගිහිල්ලා වෙන හන්දියකින් දවමට හැරෙන්නේ නැති තියෙන එක දකුණට හැරලා ගියොත් මම මොනව කරන්නද කියලා අහනවා. භාගයක් දුර ගිහිල්ලා හැරලා ආවොත් මම මොනව කරන්නද කියලා අහනවා. අන බුදුවරයගේ විෂයපතේ පව ඉක්මෝල යනවා කරන්නේ නැත්තම්. ඉතින් මොකද කරන්නේ? ඉතින් එහෙනම් ඉතින් අන්න මේ තමුන් යෙදෙන්න ඕනේ. තමුන් මේ විදිහට උත්සාහ කරන්න ඕනේ. තමුන් උත්සාහ කරලා අන්න දවසක් දෙකක් තුනක් හතරක් හම්බ වෙනකොට ඒ පමණම ඇති. දවසක් දෙකක් තුනක් හතරක් අන්න තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනවා. මෙන්න මං අවංක උත්සාහයක් දැරුවා. දවස ගානේ විනාඩි 30ක් 40ක් මේ විදිහට උත්සාහ කරා. මෙන්න මගේ වார்த்தාව. මෙන්න මගේ අත්දැකීම. අන්න එතකොට එහෙම දවස් කිහිපයක් සති කිහිපයක් යනකොට මේ තැනැත්තටම අන්න වැඩේ හොඳට අල්ලගන්න පුළුවනි. එකක් තමයි යෙදෙන්න ඕනේ. දෙවෙනි එක තමයි යෙදිලා තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න ඕනේ. යම් කිසි උපදෙසක් ගන්න ඕනේ. ඒක ඉතින් නිකන් අර ආඳුරංග රවටන අදහසින් මේ යෙදුනා කියලා වැඩකුත් නැහැ. එහෙම වැඩකුත් නැහැ. නිකන් අර සමහර වෙලාවට නිකන් අර මේ නිකන් වාර්තාවක් ලියන්න ඕනි හින්දා කරන කට්ටිය ඉන්නවනේ. එහෙම එහෙම කට්ටියක් තියෙනවා. එහෙම කරලා හරියන්නේ නැහැ. එහෙම එහෙම කරා කියලා ඒක දිගට පැවතෙන්නේ නැහැනේ. ඉතින් රැවටෙන්නේ කවුද කියලා තියෙමසල බලන්න ඕනි. ඉතින් ඒක හින්දා අන්න ඒ වෙනුවට මෙහෙම දිනපතා කැප වෙලා ඒ වැඩේ කරනවා. වෙන කවුටවත් වැඩිය වෙන මොකටවත් වැඩිය උතුම් දෙයක් විදිහට කරනවා. කරන්නේ මොන අදහසින්ද? අන්න අර මේ කියන අකිංචන කියන මේ වෙහෙස පීඩාවෙන් මට මිදෙන්න තියෙන තත්ත්වයක් ලැබුණොත් හොඳයි. මේ කිංචන වලින් බේරිලා යන්න තියුණ අවස්ථාවක් ලැබුණොත් හොඳයි. මේ ජනයා කෙරෙහි ඇලිලා මේ ගත කරන වෙහෙස පීඩා තත්ත්වය ඉක්මවන්න පුළුවන් වුණොත් හොඳයි කියන අදහස තමයි උතන තියෙන්නේ. ඒ අදහස හරි සරලයි. ඉතින් එතනින් එහාටත් තව පොඩ්ඩක් මම කියන්නම්. යම් කිසි කෙනෙක් අන්න මේ ප්‍රතිපදාවේ දෙනවද, එයාට ගොඩාක් බලපෑම් කළා. මේම කරන්න, මේම කකුල් තියන්න, මෙහෙම ඇවිදින්න, මෙහෙම කරන්න කියලා එහෙම උපදෙසක් ලැබෙනවා නම් ඒක නිවැරදි උපදෙසක් නෙමෙයි. ඒ වෙනුවට අන නිකන් මේ නිකන් අහගෙන ඉඳලා නිකන් පොඩ්ඩක් හොඳයි හොඳයි කරගෙන යන්න, තමුන්ගේ ස්වභාවික මාර්ගය දියුණු කරගන්න, තමුන්ගේ යෙදෙන විදිහම මේ විදිහට පරීක්ෂා කරලා බලන්න කියන වගේ අදහසක් මිසක් අන්න ලොකු නිකන් අර හේම කරන්න මෙතෙන්දී මේම කරන්න අතෙන්දී අර තැනදී මේ විදිහට කරන්න මේ තැනදී අර විදිහට කරන්න කියලා එහෙම කරනවා නම් මං කියනවා අන්න ඒ කියන එක්කෙනා මේක දන්නේ නැහැ කියලා. ඒ උපදේශ දෙන එක්කෙනා මේක දන්නේ නැහැ කියලා මම කියනවා. පැහැදිලිව අන්න ඒ අභියෝගය අපිට කරන්න පුළුවන්. මොකද හේතුව අන්න ඕනවට වැඩි ඇඟිලි ගහන්න එන කට්ටිය ඉන්නව නේද? අනිවාර්යෙන් එයාට තේරෙන්නේ නැහැ. ඔයා දෙමාපියෝ ඉන්නේ දරුවන්ගේ ජීවිතවලට ඕනට වැඩි ඇඟිලි ගහන්න එන කට්ටිය. හැම දෙයකටම මේ අත දානවා, හැම දෙයක්ම පාලනය කරන්න හදනවා, හැම දෙයක්ම මේටම අවිල් උපදෙස් දෙන කට්ටිය. අන්න ඒගොල්ලන්ට පෑදිලිව කියවාගේ එයාට තේරෙන්නේ නැහැ ළමයි හදන්න සහ ඒ තමුන්ගේ ස්වභාවය තේරෙන්නේ නැහැ. අඩුම ගානේ තමුන්ටවත් තේරෙන්නේ නැහැ. ඉතින් කොහෙද වෙන කෙනෙක්ට උපදෙසක් දෙන්නේ? අන්න හැම වෙලේම මේ හැම දෙයක්ම මෙතම ඇඟිලි ගහන්න එනවා. හැමදේටම උත්තර හොයන්න එනවා. හැමදේම මෙහෙවන්න එනවා. නෑ, එහෙම එකක් නෙමෙයි මේක. මේක බොහොම විවේකීව වැඩෙන ප්‍රතිපදාවක්. එක එක්කෙනාට පාර විවර වෙන්නේ තමුන්ට අනන්‍ය වූ පාරක්. යුනික් පාරක් තමයි. ආයි නිකන් කවුරුත් ගියපු පාරක් නෙමෙයි, යුනික් පාරක් තමයි විවර වෙන්නේ. එතකොට මේ යුනික් පාර අපි තේරුම් ගන්න ඕනි. විශේෂයෙන් කෙනෙක්ට උපදේශක් දෙන කෙනෙක් තේරුම් ගන්න ඕනි, මේ මගේ පාර නෙමෙයි මේ විවර වෙන්නේ, මම කරපු ඒවා කෝ කියලා යන්න හොඳ නෑ කියන අදහස තියෙන්න ඕනි. එතකොට ආන කෙනෙකුත් කියන කෙනෙකුත් දෙකොල්ලෝම පරිස්සම් වෙන එක ඇඟට ගුණයි. ඇඟට ගුණයි. දැන් කවුරු කවුරුත් සමහර විට මේ ඉන්න කට්ටිය වුණත් කෙනෙක්ට මේක කියලා දෙන්න උත්සාහයක් දරන්න පුළුවන්. අපි ඒ උත්සාහය එපා කියන්නේ නැහැ. අර හොඳ තෑගල් ලැබුණාම කාත් කාත් එක්ක හරි බෙදා ගන්න එක වටිනවා. ඒක බෙදා ගන්න එක වටිනවා. තනියම කනවට වැඩිය හොඳයි. නමුත් අර කන්නේ නැති මේ කැමති නැතිවම පිටිපස්සේ එලෝගන යනවා කියන අදහසක් එහි නැහැ. අද දවසක් මිනිසෙක් වේලක් මැද්දෙන් ගවනක් යනවලු. ඈත පුද්ගලෙක් ඈත මිනිසෙක් දුවගෙන එනවලු පිහියකුත් අරගෙන. ඉතින් මේ තැනත් කල්පනා කරලු මොකද්ද මේ කියලා. මොකද්ද මේ කියලා. ඉතින් පොඩ්ඩක් බැලුවලු මගේ දිහාට එන්නේ කියලා. මගේ දිහාවටම තමයි එන්නේ. ඊට පස්සේ අන්න ටිකක් වේගෙන් ඇදින්න ගියාලු. ඒ හරියන්නේත් නෑලු. තමුන් පැත්තරම එනවලු. ඊට පස්සේ ටිකක් වේගෙ වැඩි කරාලු. ඒ හරියන්නේත් නෑලු. ඒ පැත්තරම එනවලු. පාරකින් හැරලා බැලුවලු. ඒ හරියන්නේත් නෑලු. ඒ පැත්තරම එනවලු. ඊට පස්සේ දිව්වලු. මෙන්න යකෝ එලෝගනත් එනවලු. ඊට පස්සේ දුවලා 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 අර වෙල මැද්දේ වැටිලා මඩ නාගෙන ඔකෝම ඉවරලා අන්තිමට යන්නම බැරි තැන මුල් කොටු වුණාලු. කොටු වුණාට පස්සේ අර මනුස්ස ඇවිල්ලානවා, මල්ලි ඇයි දුවන්නේ? මේ අඹ කෑල්ලක් දෙන්න මම මේ ආවේ. අනේ අර පිහියෙන් අඹ කෑල්ලක් කපාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ. ඉතින් ඒක තමයි වැඩේ. එහෙම අඹ දෙන්නේ ලෝකනේ ඉන්න කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ. අන්න මෙන්න අඹ, අපෙනුත් කන්න අඹ කියලා පියකුත් අරගෙන එලෝගෙන එනවා. නෑ ඒක පොඩ්ඩ ඒ අවශ්‍යතාවය මතු වෙනකන් ඉන්න. එහෙම නැතුම බලෙන් දෙන්න යන්න එපා. අන්න සුදුසු අවස්ථාව මතු වුණාද, අඹ කන්න සුදුසු තත්ත්වයක් මතු වුණාද, අන්න ඒ අවස්ථාවේදී දෙන්න පුළුවන් මේ වගේ පණිවිඩයක්. ඒක බෙදා හදාගත්තට නරකක් නෑ. නමුත් බෙදා හදා ගන්න කෙනෙක් දැනගන්න ඕනේ තමුන්ගේ මට්ටම, තමුන්ගේ ස්වභාවය. පව් කරන්න නම් අපි ලෝභ නෑනේ. මේ වගේ ඒවා කරන්න තමයි ලෝභ සාමාන්‍ය. හොඳ වැඩ කරන්න ලෝභ වෙන්න ඕනේ නැහැ. මේකින්ද ලෝභ නැතුව බෙදා ගන්න. හැබැයි වැඩිපුර ඇඟිලි ගහන්න යන්න එපා. එයාට ස්වභාවිකව ඒක දියුණු කරගන්න අවස්ථාවක් දෙන්න. ඒ විදිහට තමයි ඒ පාර ඇරෙන්නේ. ඒක නිසා අසන්නෝත් කියන්නෝත් සීකල්පනාවෙන් අසත්වා කියත්වා කියලා පොඩ්ඩක් ඒක ගැන නිකන් මතක් කිරීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් අන්න ගොඩාක් වෙලාවට අර හොඳට පුහුණුවක් වෙන කෙනෙක් අන්න වැරදි උපදේශයක් නිසා අසරණ වෙනවා. හොඳට පුහුණුව දියුණු වෙන කෙනෙක් වැරදි උපදේශයක් නිසා අතරමං වෙනවා. ඉතින් මම දන්නේ ඒ ශිල්පේ කොහොම ලැබිච්ච දෙයක්ද කියලා. තම තමුන් තේරුම් ගන්න ඕනේ මේක මේ මම ඇසිය යුතු දෙයක්ද නැද්ද දෙයක්ද, මේක මේ සුදුසු උපදේශයක්ද නැති එකක්ද කියලා තම තමුන් තේරුම් ගන්න ඕනේ. අපිට මේ ලෝකේ කටුපඳුරු අයින් කරන තත්ත්වයක් හදන්න බෑ. මේ විදිහේ අවස්ථා නැති කළා ආරක්ෂා ආරක්ෂිත භූමියක් හදන්න බෑ. නමුත් අන්න තම තමුන්නේ වැළඳ ගන්නෙ තම තමන් තමයි ඒක ගන්නෙ. මන් දන්නේ නැහැ මාගේ නම් එදා ඉඳලම තියලා නැහැ. මම කන් දෙනවා. කන් දුන්නට මට ඇහෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අහලා බලනවා අලුතෙන් කෙනෙක් හම්බුනාම එයාට කන් දෙනවා. එයාට ගෞරවය දෙනවා. දුන්නට මොකද ඒ තැනත් ඒක උන්නේ නැති කරගන්නවා ටික දවසකින්. ඉතින් කරන්න දෙයක් නැහැ. අමාරුවෙන් උපයගත්ත තත්වයක්. හඩන් රෙපියුටේෂන් කියලා තමයි ඔබට කියන්නේ. එතකොට ඉතින් එතනින් පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. අන්න ඒ විදිහට නමුන්ට තියෙන්න ඕනේ යම් කිසි හැකියාවක් මේ මේ හරි වැරද්ද කියන එක තෝරගන්න. ඒක සමහර විට ඉතින් පෙර ආත්මිකින් අරන් ආපු එකක් විදියට අවාසිදායක විදියට හිටින්නත් පුළුවන්. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් අඩුම ගානේ බලන්න මේ ජීවිතේදීවත් එහෙම එකක් රැස් කරගන්න පුළුවන්ද? මේ මේ නිකං ඔහේ නිකං අන්ධ භක්තියව කන් දෙන්න එපා. ඒ වෙනුවට පොඩ්ඩක් විමසලා බලන්න මොකද්ද මේ කියන්නේ? මේක මේ කරපු දෙයක්ද කියන්නේ නැත්නම් මට බැරි දෙයක්ද මේ කියන්නේ. ඒ අවධානය තියෙනවා නම් ඒ සිහිය තියෙනවා නම් හොඳටම තේරෙනවා. ඔය නිකන් වැඩි පච කෙලින කට්ටිය පොඩ්ඩක් හොයලා බැලුවොත් තන්න තියෙන්නේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ තත්ත්වයක්. ඒක හරි ආකර්ෂණීයයි අපිට අපි හිතනවා. අනේ අම්මේ බලන්නකෝ කියපු විස්තර ටිකක්. අනේ අම්මේ බලන්නකෝ දීපු උපදෙස් ටිකක් කියලා හිතෙනවා. නමුත් අන්න අර බුක කහ ගන්න නියපොත්තක් නැති එවුන් තමයි ඔය කතා කරන්නේ. ඒක නිසා අන්න ඒ වගේ වෙලාවට තමුන්ට අර ස්වභාවයෙන් ලැබිච්ච යම් කිසි ප්‍රඥාවක් තියෙනවද ඒ ප්‍රඥාව තමයි අපි පිහිටට හිටින්නේ. මොකද වැරදි බොරු වලවල් ලෝකේ අනන්තවත්. ඒවා වහන්න කතා කරන්නත් එපා, ඒවා නැති පාරවල් හදන්න කතා කරන්නත් එපා. ඒ වෙනුවට අන්න ඒ අතරින් යන ගමනක් තමයි තියෙන්නේ. ප්‍රතිපදාවකදී වුණත් නිවැරදි උපදේශෙ මොකද්ද, වැරදි උපදේශෙ මොකද්ද, ඇසිය යුතු බණ මොකද්ද, නොඇසිය යුතු බණ මොකද්ද, කියවිය යුතු පොත මොකද්ද, නොකියවිය යුතු පොත් මොනවද කියන ඒ ශක්තිය තියෙන්න ඕනේ. ඒ ශක්තිය නැත්තම් ඉතින් මැට්ටනේ. ඉතින් මැට්ටා කියලා ඉතින් එතකොට ඉතින් මැට්ටෙන්ට අමාරුයි තියන්න මේ වැඩේ. අමාරුයි. පොතක් වුණත් නිකන් කියවගෙන යනකොට අනේ මන් දන්නේ මේක මේ භාවනා කරලා ලියපු එකක්ද නැති එකක්ද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මන් දන්නේ ඒ ශිල්පේ මට මම ඉතින් කියනවා මගේ පණ්ඩිතකමක් විදියට. නමුත් මට ආරක්ෂාවට පිටලා තියෙනවා. අමාරලාට පොත් නිකන් බොහොම කට්ටිය අගය කරන පොත්, භාවනා යෝගී කෙනෙක් ලියපු එකක්, භාවනාව පිළිබඳ පරතරයට ලියපු එකක් කියලා පොතක් අරගෙන පිටුවක් දෙකක් තුනක් කියවගෙන යනකොට තේරෙනවා වැඩක් නෑ දෙයියනේ, වැඩක් නෑ, වැඩක් නෑ. සමහර වෙලාවට ඔය සාමාන්‍ය ආනාපාන සති සූත්‍ර පිළිබඳ එහෙම ලියවෙච්ච පොත් තියෙනවා. අන්න මේ දැනත්තා මේම වාඩි වෙලා වළඳ බැඳගෙන මේ විදියට වාක්‍ය තුන හතරක් කියාගෙන යනවානේ, කියාගෙන යනවා. අන්න එතකොට මේ විදියට සිහිය පීටෝනවා කියලා කියනකොටම වැරදි. ඒකෙම කිව්ව හැකි මේ කරලා නෙමෙයි කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නාස කෙරවල සිහිය තියන්න කියලා නෙමෙයි, සිහිය පෙරට කොට ඉන්න කියලා කියන්නේ එතෙන්දී. සිහිය ඉදිරියෙන් තියලා බලනවා. ඒ ඉදිරියෙන් තියපු සිහියට හුස්ම අහු වෙන්න පුළුවන්, බඩේ බිම්බීමක් හැකිලීමක් අහු වෙන්න පුළුවන්, පපුව උස් පහත් වෙන අහු වෙන්න පුළුවන්. සිහිය පෙරට කොට අනේ වෙනුවට ගන්නවා මේ පෙරට කොට කියන්නේ නාසයේ කෙරවල තියෙන්න ඕනේ නාස්පුඩු අග සිහිය. ඉතින් ඒ වාක්‍ය කියවු ගමන් එතනින් එහාට ඒ පොත කියවල වැඩක් නැහැ. ඊළඟ වාක්‍යයත් ඔන්නම් මං කියයි. ඊළඟට කියනවා දිගට හුස්ම ගන්නවා, කෙටිව හුස්ම ගන්නවා කියලා කියනවා. අනේ එතකොට දැන් මේ ප්‍රවන්තා අන්න දිගට ඇදගෙන යනවා. අර ඇඳුම් කාරය වදිනවා වගේ අදිනවා. ඒ මොකද කියන්නේ? එහෙම එකක් නෙමෙයි කියන්නේ. දිගට හුස්ම ගන්නේ දිගට හුස්ම ගන්න බව දැනගනි. කෙටියට හුස්ම ගන්නේ කෙටියට හුස්ම ගන්න බව දැනගනි. අර ස්වභාවික හුස්ම මොකද්ද ඒක දැනගනි කියලා ඔය කියන්නේ. එතකොට අන්න ඉතින් ওই වාක්‍ය දෙක පැටලෙව්වට පස්සේ ඔය පොත ඔතනින් එහාට කියවල වැඩක් තියේද? අන්න ඒකයි වැඩේ. ඉතින් ඕමම කියෝගෙන යනකොට අන්න දවසක පොතක් හම්බ වෙනවා. බොහොම සරලයි, බොහොම විවේකයි, බොහොම පැහැදිලි වචනෙන් කියලා තියෙනවා. මේක මේ ලොකු ලොකු බයිලාවක් නැත. ඒ වෙනුවට අන්න මේ සරලව අන්න මේ ප්‍රායෝගික ප්‍රතිපදාවේ යෙදිලා තියෙනවා. ඒ ප්‍රතිපදාව ගැන කතා කරනවා. ලොකු පඬිතකම් නැහැ, තමුන්ගේ අත්දැකීම් ඉදිරියෙන් තියාගෙන කතා කරනවා. අන්න ඒ පොත්වලට වහ වැටෙනවා. අයි මත් වෙනවා. අනේ ඉතින් එකම පොත තියාගෙන සිය දහස් වර කියවන්න පුළුවන්. එකම පොත තියාගෙන නැවත නැවත කියවන්න පුළුවන්. අන්න මොකද ඒක ඒ ভাইබ්‍රේෂන් එක තේරෙනවා. ඒ ভাইබ්‍රේෂන් එක තියෙනවා. ඉතින් එහෙම එකක් තියෙන්න ඕනේ. මේ කියන කතාව කෙනෙක්ට අසාධාරණයි කියලා හිතෙන්න පුළුවන්. අපි මේ ආධුනිකයෝ අපි දන්නේ කොහොමද ඕවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම සාධාරණ ලෝකයක් නෙමෙයි මේක. ටිකක් 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 ටිකටත් වැඩිය ටිකක් නිකන් බොහෝ 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 අසාධාරණකමක් මේ ලෝකය තුළ ගැබ් වී ඇත. ඉතින් ඒක නිසා අනේ අසාධාරණකම හරහා යනකොට ටිකක් නිකන් සීකල්පනාව එළියේ තියාගෙන ඉදිරියෙන් තියාගෙන කටයුතු කරන්න. මේ කියන දේ මට අදාළ දෙයක්ද නැති දෙයක්ද, මේක මේ හරියන කතාවද මේ කියන්නේ නැති එකක්ද, මෙතනත කරපු එකක්ද නැති එකක්ද මේ කියලා පොඩ්ඩක් විමසලා බලන්න. හරි කියලා හිතනවා නම් හොඳයි කියලා හිතනවා නම් කමක් නැහැ. බාරගෙන යෙදිලා බලන්න පුළුවනි. තියෙන විදිහ ආරක්ෂාවක් සහිතව මේ ගමන කරන්න ඕන. නැවත නැවත යෙදෙන්න ඕනි. යෙදෙනකොට 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 අන්න මේ විදිහට මේ ප්‍රතිපදාව ගැළපිලා එනවා. එච්චර අමාරුවක් නැහැ. එච්චර අමාරුවක් නැතුව ගැළපිලා එනවා. ඉතින් ඒ ශක්තිය තමයි අපි මේ දියුණු කරන්නේ. ඒ ශක්තිය දවසකින් දෙකකින් එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ටිකෙන් ටික පුරුදු කරන්න. ටිකෙන් ටික පුරුදු කරමින් මේ තමුන්ගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යන්න. ඒක ගැටලුවක් නැහැ. නමුත් මම මේ විදි දෙයකට ආයෝජනයක් කරනවා. මම මේ විදි දෙයකට කාලය කැප කරලා තියෙනවා කියන ස්වභාවය අපි හදා ගන්න ඕනේ. ඒ හදාගන්න විවේකයෙන් ඒ හදා කැප කරන කාලෙන් තමයි අපිට මේ ආකාර සැනසීමක් ලං කරගන්න පුළුවන්. මේ ආකාර ගමනක යන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඒ විදිහේ විවේකයක් ඒ විදිහේ සැනසීමක් කෙනෙක් ලං කරගත්තොත් අන්න ඒ තැනැත්තා සුවසේ වසනෝ. අන්නේ කෙලෙස් රහිත පුද්ගලයෝ ඒකාන්තෙන් සැපයකින් කල්ගෙවනවා. අන්න මේ රහතුන් තමයි මේ ජනයා අතරින් මේ විදිහට අකිංචන උනේ. මේ කෙලෙස් රහිත ස්වභාවයට පත්ුනේ කියලා අන්න ප්‍රකාශ කරනවා. ඉතින් ඒ විදිහේ ශක්තියක් අපි අපිට දිනු කරගන්න කරන ආරාධනාවක් තමයි මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. මේ විදිහට ටිකක් හිතෙන්න පුළුවන් මේක මහා කුරිරු ස්වභාවයක්, මේක මහා අමානුෂික ස්වභාවයක්, හරිම නපුරු ස්වභාවයක්, කිසි අනුකම්පාවක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඉතින් මේ මිනිස්සුන් මේ විදිහට මේ ජනයා කෙරෙහි ඇලිලා බැඳිලා වෙහෙසිලා කල් ගෙවනකොට ඉතින් ඔකට අනුකම්පා කරා කියලා වැඩක් නැහැ. වැඩක් නැහැ. මොකද හේතුව ඒගොල්ලොන්ගේ කර්ම ශක්තිය තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර අර විදිහට අර පුද්ගලයා අන්නේ තමුන්ට වෙච්ච ඒ අවශ්‍යතාවයට අන්න අර භාණ්ඩාගාරයට ගිහිල්ලා අර පරිභෝග කරලා ඇවිල්ලා දැන් වාමනේ කරගන්නත් බෑ, බඩේ යන්නෙත් නෑ. ඕක බඩේ ඉර වෙලා එහෙට මෙහෙට දඟලනවා, වෙහෙසෙනවා, පීඩාවට පත් වෙනවා. ඉතින් ඕවා ඉතින් මේ බෙත් ඔයලා මේ බඩේ අමාරු අයින් කරන එක නෙමෙයිනේ වැඩේ. ඒක නෙමෙයි වැඩේ. ඒ වෙනුවට බලන්න ඕනේ මේ යථා ස්වභාවය, මෙන්න මිනිස්සුන්ගේ ස්වභාවය. මම මේකෙන් අත් මිදුනොත්, මම මේකෙන් විවේකයක් හදාගත්තොත් හොඳයි කියන ස්වභාවය තමයි තියෙන්නේ. ඔය රජවරු වුණත් නිකන් මේ එහෙම ඔය රජ්ජුරුව එක ගනුදෙනු කරනකොට බොහොම වරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ. නිකන් ගිතෙල් දීපු පමණට බොන්න යන්න හොඳ නැහැ. ඔය රජවරු කියන ජාතිය ආයේ නිකන් එහෙම ලේසි පාසු කට්ටිය නෙමෙයි. ඒ කට්ට කෛරාටික කමේ උපරිමට ගියපු කට්ටිය. ඒක පිහිටලා තියෙනවා. ඒ ස්වභාවේ ඒ මිනිස්සුන්ට පිහිටලා තියෙනවා. ඒතකොට නිකන් මොනවා හරි දෙනවා කිව්වොත් පරිස්සමෙන්. මේ විදිහට මොනවා හරි දුන්නා කිව්වොත් පරිස්සමෙන්. මොකද හේතුව ඒක පිටිපස්සේ කොක්කක් තියෙන්න පුළුවනි කියනවා. ඔය රාජා අන්තප් ඇතුල් ගම ඇතුල් නුවර තියෙන අන්තප්පුර කියලා කියන්නේ ඇතුල් නුවරවල් වල ගැවසෙනකොට පරිස්සමෙන්. කොයි ලාවේ කොයි මොහොතේ බෙල්ල ගහලයිද කියලා කියන්න බෑ. ඒ භයානකකම තියෙනවා. එන්න රජවරුන්ගේ ආධිපත්‍ය තියෙන ස්වභාව තැන් තමයි කියන්නේ. තේව හරි ලස්සනට පාලනය කරන්නත් රජවරු දන්නවා. ඇතුල් නුවර කියන එක බේරගන්නම බෑ. බේරගන්නම බෑ. අර විදියට බිසෝන් වහන්සේලා ඉන්නවා, මේම තියෙනවා, වස්සු සම්භාර තියෙනවා, බේරන්න බෑ. ඉතින් බේරන්න බෑ. මේ කාන්තාව එහෙම කොහොමවත් බේරගන්න බෑ. ඉතින් මොකද කරන්නේ? යන්න පුරුෂයෙක් දැම්මොත් ඒ පුරුෂයා ගිහිල්ලා හැමිනිලා ඉතින් ප්‍රශ්නයක්. ආරක්ෂාවට දාන්න බෑ. ඉතින් ස්ත්‍රියන් දාන්නත් බෑ. ස්ත්‍රීන් මොකද කරන්නේ? අර පණිවිඩ අරන් යනවා, මේ වෙන ඒවා කපුකම් කරනවා. ඒකින්ද ස්ත්‍රීන් දාන්නත් බෑ. ඉතින් මොකද කරන්නේ? අන්න පුරුෂ ස්වභාවයත් ස්ත්‍රී ස්වභාවයත් දෙකටම නැති එකෙක් තමයි මේකේ පරිපාලනයට දාන්නේ. ගොඩ ගන්නම බැරි තැනක් තියනවා නම්, බේරන්නම බැරි තියනවා නම් මොකක් හරි පරිපාලනයක් අන්න ඒ වගේ කෙනෙක්ට බාර දුන්නාම හරි. ඉතින් කියනවා පුරුෂයෙක් ආවත් ඒ පුරුෂයා අන්න යම් කිසි පණ්ඩක ස්වභාවය, පණ්ඩක කියන වචනේ තමයි තියෙන්නේ, පණ්ඩක කිය ස්වභාවයකට හරවලා අන්න අන්තප්පුරේ වැඩ දානවා. හොන්දට ගෙවනවා. හැබැයි ඉතින් අර චූටි කෑල්ලක් අඩුයි. පුරුෂෙක් උනත් චූටි කෑල්ලක් අඩු කරලා තමයි ගෙවන්නේ හොන්දට. ඉතින් එහෙම රැකියා බාර ගන්න කට්ටියත් ඉන්නවා කැමැත්තේ. ඉතින් හරි කැමැත්තෙන් බාර ගන්නවා ගිහිල්ලා අන්න මුකුත් කරගන්න බැරි තැනක්, කොහොම කරලවත් බේරන්න බැරි තැනක් අන්න බාර දෙනවා නම් වැඩියි. දුන්නට පස්සේ ඌ ඒක ගන්නට කරනවා. ඌට තියෙන වෙන ටාගට්, ඌට ඒ අර අර පුරුෂ ප්‍රශ්නත් නැහැ, ස්ත්‍රී ප්‍රශ්නත් නැහැ. මිනිහට තියෙන වෙනම ඒවා තියෙන, වෙනම ඉලක්ක තියෙන. ඉතින් හරි අගේට පරිපාලනය කරනවා, බලන දැන් කොහොමද, දැන් හරිද, දැන් සැපද කියලා අහන්න හිතෙන්නත් පුළුවන්. දෙයන්න රජවරුන්ගේ ස්වභාවය. ඉතින් රජ කෙනෙක් නිකන් ගිතෙල් දෙනවයි කිව්වොත් ඉස්සෙල්ලා රතු සලකුණක් තමයි ඒක කෙලින්ම, රතු කොඩියක් තමයි ඒක කෙලින්ම. ඉතින් කියනවා රතු කොඩිය නම් දැක්කලු, නමුත් මට නිකන් රතු පාටට ආස හිතුණලු. ඉතින් ගිහිල්ලා මේ වැඩේ වණ කරගෙන තමයි මේ කියන්නේ. ඇත්ත තමයි රතු කොඩිය නම් දැක්ක, නමුත් ආ රතු පාටට නිකන් ඇස් නිකන් නිලංකාර වෙලා ඒ දිහාවට ඇදිලා යන ගතියක් තියෙනවා අනේ කාගේ කාගේත්. ඉතින් ගිහිල්ලා වෙහෙසට පීඩාවට පත් වෙනවා. පස්සේ ඉතින් සීකල්පනාව ආපු වෙලාව කියනවා රතු පාට නම් දැක්ක තමයි, රතු කොඩියක් නම් තියුණා තමයි, නමුත් රතු පාටට ආකර්ෂණයක් ආවා, රතු පාටට වහ වැටුණා, ඒ දිහාවට ඇදිලා ගියා. ඉතින් ওই විදිහේ අනතුරු ආබාධ සහිත ලෝකෙක අපි අපිට සැනසීමක් ලං කරගත්තොත් ඒ සැනසීම පිළිබඳ තමයි මේ කියන්නේ. මේ විදිහේ ප්‍රතිපදාවක දෙනවා, ප්‍රතිපදාවක දෙනවා. මොකක්ද අදහස? අන්න අර මේ කිංචන නැති වුණොත් යහපත්, මේ කිංචන වලින් මිදුණොත් යහපත්, මේ කිංචන මට බොහෝ වෙහෙසක් පීඩාවක් ඇති කරනවා. අන්නේ අදහසෙන් තමයි මේ කල්ගත කරන්නේ. ඒ සැනසීම තමයි මේ හොයාගෙන යන්නේ. ඒ ප්‍රතිපදාවේ මාර්ගය හැම වෙලේම පහසුවක්ම දනවන එකක් නැහැ. ඒක පැහැදිලිව කිව්ව හැකි අර විදියට, අර යම් යම් වෙහෙස පීඩාකාරී දේවල් තියෙනවා, ඒව ඇවිස්සලා එනවා. නමුත් ඒව හරහා යෑමක් තමයි මේ ප්‍රතිපදාව. ටිකෙන් ටික, එක පාටක් නෙමෙයි, ටිකෙන් ටික ඒකට හුරු වෙනවා. දැන් එදා කෙනෙක් කියනවා ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙහෙම කිව්වා මෙන්න මේ විදියට මේ වගේ අත්දැකීමක් ආවොත්, වෙහෙස පීඩාවක් ආවොත් මේක හරහා යන්න, මේක ඒ පරියන්කෙම ඉවර වෙනකන්, නැවත ප්‍රකෘති වෙනකන්, නැවත වෙහෙස පීඩාව ඉවර වෙනකන් ඉන්න කියලා එදා කිව්වා. මට මේ විදිහට අන්න වෙහෙස පීඩාවක් ආවා, නැවතත් ආවා, ද ඊළඟ දවසෙත් ආවා. මං ඒ විදිහට උත්සාහ කරා, නමුත් ආමුදුරනේ අන්න ටිකක් දුර යනකොට වෙහෙස පීඩාව අර උපරිමයට එනකොට මට දරා ගන්න බැරි වුණා, ධෛර්යය මදි වුණා, මම නැකිట్లా ආවා කියලා ප්‍රකාශ කරනවා. අන්න ඉතින් මං කෝ ඔච්චර තමයි අවශ්‍ය. දැන් තේරුම් ගත්තා මේ විදිහට ටික ටිකක් දරාගෙන ඉඳියා. දැන් දන්නවා කෙරෙන්න ඕනේ වැඩේ. තාම ශක්තිය නැහැ, ධෛර්යය නැහැ. කමක් නැහැ. ටිකක් දරාගෙන ඉඳියා, ටිකක් ඒ විදිහට යෙදුණා. අන්න හැකි පමණින් කරා. හෙටත් අලුත් දවසක් අන්න හෙට දවසේ නැවතත් පටන් අරන් අර විදිහට තව ටිකක් දරන්න පුළුවන්. අනිද්දත් අලුත් දවසක්. එතකොට අනිද්දට තව ටිකක් දරන්න පුළුවන්. ඔන්න විදිහේ ගමනක් තමයි තියෙන්නේ. එකපාර දවසින් කෙරිලා ඉවර එහෙම කරන්න බෑ. ටිකෙන් ටික තමයි ධෛර්යය වඩා ගන්න. ඒ ටිකෙන් ටික තමයි ඒ ශක්තිය කරගන්න. ඉතින් ඔය අවස්ථාව 10,000 වාරයක් ලැබෙන මේ අවස්ථාව, ඕක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඕක තමයි මේ ප්‍රතිපදාව කියලා කියන්නේ. වැරදි අකුසල් පව් වෙන්න පුළුවන්. නමුත් 10,000 වාරක් නැවත නැවත නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා. අසිහිය තියෙන්න පුළුවන්. 10,000 වාරක් සතිමත් වෙන්න අවස්ථාවක් තියෙනවා. මේ හැම මොහොතක්ම අපිට ඒ ලැබෙන ඔපචුනිටි එකක් තමයි තියෙන්නේ. ඒ ඔපචුනිටි එක බාර ගන්න කියන ආරාධනාව තමයි මේ තියෙන්නේ. වැරදි වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් මේ බුද්ධ ශාසනයක් තුල අපිට නැවත නැවත හික්මෙන්න අවස්ථාවක් තියෙනවා. නැවත නැවත සතිමත් වෙන්න අවස්ථාවක් තියෙනවා. නැවත නැවත ප්‍රතිවදාවක යෙදෙන්න අවස්ථාවක් තියෙනවා. නැවත නැවත සත්‍යවාදී වෙන්න අවස්ථාවක් තියෙනවා. නැවත නැවත අවංක වෙන්න අවස්ථාවක් තියෙනවා. ඊයේ අදාළ නැහැ. ඊයේ අදාළ නැහැ. අදාළුත් දවසක්. ඉතින් ඔකට කියන්නේ මොකද්ද? අන්න එක හීනෙන් රැයලි වෙන්නේ නැහැ. නෑ, අපි හිතුවට එකෙන් එළිවෙනවා කියලා නෑ, එහෙම එකක් නෑ. සීනසිය දහස් ගණනක් රාත්‍රියේ පුරාවට පේනවා. අන්න ඒ එක හීනෙන් රැයලි වෙන්නේ නෑ කියන අදහස ඉදිරියෙන් තියාගෙන දිගට දිගට යෙදීම තමයි අවශ්‍ය වෙන්නේ. නැවත නැවත තියෙන්න ඕනේ ප්‍රතිපදාව පිළිබඳ හැඟීමක්, මේ කරන පුහුණුව පිළිබඳ හැඟීමක්, සීලයක් පිළිබඳ හැඟීමක්, සත්‍යවාදී බව පිළිබඳ හැඟීමක්, අවංක බව පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. නමුත් එකපාරට තියුණට පමණින් ඒක කරන්න ධෛර්යය නැති වෙන්න පුළුවන්. ඒක හරිම මානුෂිකයි. ඒක තමයි මනුස්ස භාවය. ඉතින් කමක් නැහැ, මෙන්න බුද්ධ ශාසනයක් තියෙනවා. ඔබට මේ හික්මෙන්න පුළුවන්. ටිකෙන් ටික හික්මෙන්න පුළුවන්. ටිකෙන් ටික ශක්තිය ඇති කරගන්න පුළුවන්. ටිකෙන් ටික ධෛර්යමත් වෙන්න පුළුවන්. නැත්නම් එක හීනෙන් රැයලි වෙන්නේ නැත. ඔය කියන කතාව ෆිලොසොෆිකලිත් හරි. අන්න ෆිලොසොෆිකලිත් හරි, සයන්ටිෆිකලිත් හරි, විද්‍යාත්මකවත් හරි, අන්න දාර්ශනවාදී වාදයේ විදිහටත් හරි. එක හීනෙන් රැයලි වෙන්නේ නැහැ. අපි හිතනවා අයියෝ බෑ නෑ, එමුණා මේමුණා බෑ කියලා. එහෙම එකක් නැහැ. නැවත නැවත මේ ගෙවෙන ගෙවෙන මොහොතක් පාසා ඒක හැම වෙලේම අලුත් මොහොතක්. ඒක හැම වෙලේම නැවුම් මොහොතක්. ඒ නැවුම් බව, ඒ අලුත් බව බාරගන්න ඔබ සූදානම්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. නැත්තම් ඒක බාරගන්නේ නැතුව නෑ නෑ කෙලසිලා මම මේ වගේ පෞකාරයෙක්, මට මේ විදිහේ දෙයක් වුණා කියලා නැවත නැවත අර අසුචි ගැන හලා හලන්න හදනවාද? නැවත නැවත ඒ අසුචි නැවත නැවත අවුස්සන්න, ගඳගස්සන්න හදනවාද කියන විමසීම කරලා බලන්න. අවංකව විවෘත වෙන කෙනෙක්ට, අවංකව වර්තමාන මොහොත බාරගන්න කෙනෙක්ට මේ ගත වෙන මොහොතක් අලුත්. ගත වෙන මොහොතක් නැව්. අය කවදාවත් නැති අන්න අලුත්ම බඩු තමයි. ගහෙන් බාබු ගමන් බඩු අන්න මේ වර්තමාන මොහොත. ඒක බාරගන්න අපිට කොච්චරනම් නැවත නැවත මේ පුහුණුවේ දෙන්න වෙයිද? මොකද අපේ හිතේ ස්වභාවය තමයි අපි ඒක බාරගන්න කැමති නෑ. අපි ඒක දූෂිත වෙලා කියනවා. අපි ඒක මට පෞකාරයක් හින්දා ලං කරගන්න බෑ කියලා කියනවා. අය ඒක ඉක්ම ගියා කියලා කියනවා. ඒ විදිහට කියන්න පුළුවන්. නමුත් එහෙම ඉක්ම යාමක් වෙන්නේ නෑ. හැම වෙලේම මේ අලුත් අලුත් මොහොතක් මොහොතක් පාසා මේ ජීවිතේ අලුත් වෙනවා. හැම හුස්මක්ම වැටෙන්නේ අලුත් හුස්මක්. හැම හදගැස්මක්ම අලුත් හදගැස්මක්. අන්න ඒ ස්වභාවය විතරයි බාරගන්න තියෙන්නේ. ඒ ස්වභාවය බාරගත්තට පස්සේ තේරෙනවා ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕනෑම විදිහේ විභවයක් තියෙනවාද? ඒ විභවය මට ලං කරගන්න පුළුවන් ටිකෙන් ටික, පියවරෙන් පියවර. මේ විදිහට අන්න මේ බුදුරජාණන් වහන්සේ කියන මාර්ගය එච්චර දුර නෑ. දුර නෑ, ඇත්තටම දුර නෑ. නමුත් අපි ඒක බාර ගන්නවද නැද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක සඳහා නිවැරදි කැපකිරීම, නිවැරදි උත්සාහය, නිවැරදි ව්‍යායාමය කරනවාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක කරන කෙනෙක්ට මේක දුර නෑ එච්චර. ඒක කරන කෙනෙක්ට මේ අමාරු නෑ මෙච්චර. දවසෙන් දෙකෙන් තුනෙන් අන්න දොරකටම ගිහිල්ලා යකෝ මේ නිවනද කියලා අහනවා. ඔය තමයි නිවන. බාර ගන්න කැමතිද කියලා ඇහුවොත් අනේ ඉතින් මම මේ ගෙදර කට්ටියව දාලානේ ආවේ කියලා කියනවා. අනේ ඉතින් කෝකුණත් නිකන් මට මේ විදියට සූස්තියක ඉන්න දෙන්න කියලා කියනවා. අනේ ඉතින් කෝකුණත් නිකන් අපිට මේ ගංජා සුරුට්ටුවක් උරාගෙන මේ විදියට මේ පොඩ්ඩක් මත් වෙලා ඉන්න දෙන ආතල් එක නම් කඩන්න එපා කියලා කියනවා. විශේෂයෙන් නිකන් මේ මම කියන වචන වලට කට්ටිය ඒක පැහැදිලිව කියනවා. අයින්නාද මේ ආතල් එක කඩන්න එපා. ඔය නිකන් පාටි පූප කෙනෙක් වෙන්න එපා. මෙච්චර මේ ලස්සනට අපි මේ පාටියක් දාගෙන පොඩ්ඩක් මත් වෙලා මුලා වෙලා ඉන්නකොට ඕක මැද්ද ඇවිල්ලා රෙන්න එපා කියලා තමයි මේ කියන්නේ. ඉතින් අන්න ඕක තමයි ප්‍රශ්නේ. අපි නැවත 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 මොනවද බාරගන්නේ? නැවත නැවත කොයි විදිහේ ගමනකද මේ යෙදෙන්න උත්සාහ කරන්නේ කියලා අපිට විමසලා බලන්න වටිනවා. මේ අලුත් බව මම බාරගන්න සූදානම්ද කියන විමසීම කරන්න වටිනවා. ඉතින් ඒ විමසීම කරන කෙනෙක්ට මේ කියන ප්‍රතිපදාව එච්චර දුර නැත කියන එක තමයි මම නැවත නැවත කියන්නේ. අමාරු නැත කියන එක තමයි මම නැවත නැවත කියන්නේ. අන්න මේ නිවනද කියලා අහන්න පුළුවන්. මෙච්චර ඉක්මනට මං වගේ පව්කාරයෙක්ට, මේ විදිහේ මේ අකුසල් තියෙන කෙනෙක්ට, මෙච්චර මේ සයිකොලොජිකල් වුන් තියෙන කෙනෙක්ට මට මෙහෙම දෙයක් ලැබෙන්න පුළුවන්ද? ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හැම විදිහටම ප්‍රතික්ෂේප කරනවා. යම් යම් විදිහකින් යම් යම් ආකාරයකින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? ඒ හැම ආකාරයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. දවසක බාරගන්නේ කොහොමද දන්නවද? දවසක බාරගන්නේ අන්න වෙන ප්‍රතික්ෂේප කරන්න ක්‍රමයක් නැති වෙලා ගියපු දවසට තමයි බාරගන්නේ. බලන්න අපි කොච්චරනම් මෙන්න මේකට සාදරද කියලා. කොච්චර සාදරද බලන්න මෙන්න මේ අකිංචන කියන தത്വෙට. හැම ආකාරයකින්ම මේක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා 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 අන දවසක මේක වෙන දෙන්න උත්තරයක් නැහැ කියන தത്വෙට ඇවිල්ලා තමයි බාර ගන්න. වෙන ප්‍රතික්ෂේප කරන්න විදිහක් නැහැ කියන විදිහට තමයි බාර ගන්න. අන්න මේ තමුන් ළඟම තියෙන එකක්, තමුන් අසලම තියෙන එකක්, නිකන් අර දෝතින් බාර ගන්න විතරයි තියෙන්නේ. දෝතින් බාර ගන්න විතරයි තියෙන්නේ. නමුත් ඒක කරන්න කැමති නැහැ. අපි යම් ආකාර සිය දහස් වාරයකට නැවත 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 උත්සාහ කරනවා. වෙන්න බෑ. වෙන්න බෑ. වෙන්න බෑ. කොහොමවත් වෙන්න බෑ කියලා අන්න ඉතින් නැවත නැවත ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්න ක්‍රම නැතුව ගියාද, දෙන්න හේතු කාරණා නැතුව ගියාද, බාරගන්න වෙන තත්වයකට ආවද, වෙන දෙරන දෙයක් නැති නිසා අන්න එතකොට මේක අන්න නිවන්. ඉතින් බලන්න ඔන්න ඕ ආකාරයෙන් තමයි දවසක බාරගත්තොත්, හොඳටම විශ්වාසය මට, බාරගත්තොත් ඔය විදිහට තමයි බාරගන්නේ. වෙන්න කරන්න දෙයක් නැති කමට. අර නිකන් ලෝකෙ පුරා කසාද බඳින්න එක්කෙනෙක් හොයාගෙන 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 ගිහිල්ලා කවුරුත් හොයාගන්න බැරි වුණාම අන්තිමට ඔයා ඉතුරු වෙලා ඉන්න එක කසාද බඳින්. එදා ඉඳලා ළඟ ඉඳපු එක කසාද බඳින්. කරගන්නම දෙයක් නැතිවට. අන්න ඒ වගේ එකක් තමයි ඔය ඔකත්. අන්න ඒ විදිහට ලෝකෙ පුරා හොයාගෙන 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 ගිහිල්ලා අන්තිමට දවසක ඉතින් කවුරුත් හොයාගන්න බෑ, දැන් ඉතින් මෝවත් බැඳගමු කියලා ඉතින් බැඳ ගන්නවා. එහෙම තමයි ඕක බාරගන්නේ දවසක. ඉතින් එහෙම හරි බාරගන්නත් ඉතින් සෑහෙන උත්සාහයක් දරන්න ඕනේ. නැවත නැවත ප්‍රතික්ෂේප කරන්නට උත්සාහයක් දරන්න ඕනේ. නැවත නැවත මේක එපා, නැවත නැවත මේක වෙන්න බෑ කියන උත්සාහය දරන්න ඕනේ. ඒ උත්සාහය දරනකොට 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 තේරෙනවා දවසක කියන්නේ හේතු කාරණා නැතුව යනවා. වෙන කරන්න පරීක්ෂණ නැතුව යනවා. වෙන දෙන්න එක්ස්කියුසස් නැතුව යනවා. අන්න මොකද කරන්නේ? එදාට නිවන්. දැන් නිවා. ඉතින් ඔන්න ඔය විදිහ අදහසක් තමයි තියෙන්නේ. අපි හිතමු මේ අද කතා කරපු වචන කීපෙත් මේ නියු ප්‍රතිපදාවක් සඳහා හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. තවත් ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේ අපේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුණා. අපේ ජීවිතයටත් අපි ප්‍රතිපදාව කරගෙන යනකොටත් ප්‍රයෝජනවත් වන ආකාරයේ, ඉතාමත්ම ප්‍රයෝජනවත් වන ආකාරයේ ධර්ම දේශනාව. ඉතින් මොකද ඒකට පදනම් වුණේ මේ දිනදා ජීවිතයේ සිදුවන දේවල්, අපට සිදුවන දේවල් හෝ අන් අයට සිදුවන දේවල් සිදු නොවිය යුතු බවත්, යම් ආකාරයකට සිදුවිය යුතු බවත් යන මතයක් අප තුළ අප ඇති කරගන්නවා. ඒ පිළිබඳ සංවේගයක් ඇති කරගන්නවා. එයින් අප තුළ වෙහෙසක් ඇති වෙනවා. නමුත් බුදුන් වහන්සේ ඒ දකින්නේ වෙනස් ආකාරයකට. ඒ පිළිබඳ සංවේගයක් හෝ හිත සැනසිය ප්‍රයමක් ප්‍රකාශ කරන්නේ, ඒ වෙනුවට උදාන වාක්‍යයක් ප්‍රකාශ කරන්නේ. අද ධර්ම දේශනාවට ගෞරවනීය ස්වාමීන් වහන්සේ යොදාගත්තේ එවැනි උදාන පාළියෙන් එවැනි ගාථාවක්. කොහොමද අපි මේ වෙහෙසක් හෝ දුකක් ඇති කර නොගෙන අකිංචන තත්වයකට පත්වන්නේ යන්න පැහැදිලි කර දෙන ධර්ම දේශනාවක් ඉදිරිපත් කරේ. ගාථාවෙන් මොකද්ද කියන්නේ? බුදුන් වහන්සේ දේශනා කරනවා, ජනයා ජනයා කෙරෙහි ඇලුනු සිත් ඇතිව සිටිනවා. ඒ පිළිබඳව වෙහෙසෙන්නා වූ කෙලෙස් ඇත්තා වූ එම ජනයා දෙස බලා බලන්න කියලා කියනවා. පෙළෙන හැටි වෙහෙසෙන හැටි. නමුත් කෙලෙස් රහිත රහතුන් වහන්සේ එවැනි වෙහෙසක් නැතුව වාසය කරනවා. ඒ මොකද? කෙලෙස් රහිත රහසුන් ඇලුනු සිත් නැතිව වාසය කරන නිසා. ඉතින් අපි කොහොමද මේ ඇලුනු සිත් රහිතව කිංචන රහිත දිශානතිකට යොමුවන්නේ කියලා ස්වාමීන් වහන්සේ අපිට තවදුරටත් පැහැදිලි කර දුන්නා. ඒත ඉතින් ලොකු මැජික් එකක් නැති බව, සිහිය තුළ සිහිය පිහිටා කටයුතු කිරීමෙන්ම එම අකිංචන තත්වයට අපිට යන්න පුළුවන්. නමුත් එම ගමනත් එතරම් ඉතින් සුන්දර ගමනක් නෙවෙයි. ඒ තුළින් ගමන් කිරීමේදීත් වෙහෙසක් පීඩාවක් කරා ගමන් කරන්න වෙනවා. එය සතිය තුළින්ම අපි දකින්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකරගෙන අපි මේ ගමන ගියොත් අවසානයේ අපිටත් එම කිංචන රහිත දිශානතියකට ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව එදිනදා ජීවිතයේදී කොහොමද මේක මේ මානසිකව ඊළඟට මොලේ බහුත රසායනික ක්‍රියාවලිය ඇසුරින්ද ස්වාමීන් වහන්සේ යම් පැහැදිලි කිරීමක් සිදු කරා. ධර්ම දේශනාව නැවත සවන් දෙන්න පුළුවන්. මම මේ කෙටි හැඳින්වීමක් ඒ පිළිබඳව කරේ පසුව සහභාගී වෙච්ච අයගේ පහසුව පිණිසයි. නමුත් නිස්සාරණ වාණි වෙබ්සයිට් එකේ මේ ධර්ම දේශනාව තියෙනවා. ඊට අමතරව YouTube channel එක තුලින්ද මේකට සවන් දෙන්න පුළුවන්. මේ පිළිබඳව අද දින ධර්ම දේශනාව සිදු කර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ස්තුති පුද කරනවා. සාදු සාදු සාදු. වැඩසටහනේ මීළඟ අංගය ලෙස තිබෙන්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත්පත්‍රිකාව ඉදිරිපත් කිරීමයි. මම එම පත්‍රිකා දෙකෙන් ස්ක්‍රීන් ෂෙයා කරගන්නම්. ඉතින් අද දිනේ ස්වාමීන් වහන්සේ කිව්වේ අපි මේ සතිය පිහිටුවා කටයුතු කිරීමෙන් කිංචන රහිත දිශානතියකට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ පිළිබඳව තියෙන මේ සරල උපදේශ මාලාව තමයි මේ ඉදිරිපත් කළා තිබෙන්නේ. ධර්ම දේශනාවේදී ස්වාමීන් වහන්සේ සඳහන් කරන්න යෙදුනා මේක ඉතා සරල දෙයක්. ඒ සරලව පටන් ගන්න බොහොම වැඩි බරක් දාන්න නැතුව ඒ පිළිබඳව නමුත් ඒ පිළිබඳව යම් ශ්‍රද්ධාවක් ඇතුව කටයුතු කරන්නත් වෙනවා. කොහොමද ඉතින් මේක පටන් ගන්නෙ? මුලින්ම මේ සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව කෙටි වීඩියෝ කොට දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝ කොට දෙකේ සඳහන් වෙනවා කොහොමද මේක පටන් ගන්නෙ. ඊට මූලික උපදෙස් එහි අඩංගු වෙලා තිබෙනවා. ඉතින් වැදගත්ම වන්නේ ප්‍රායෝගිකව තමන් කොහොමද මේක අත්විඳින්නේ කියලා. ඒ සඳහා දිනක යම් වේලාවක් වෙන් කරගෙන විනාඩි 5ක් විනාඩි 10ක් සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම සිදු කරලා උපදෙස් වල අඩංගු වෙන්නේ සතිමත් ඇවිදීම මුලින් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. එය තමන්ගේ පසු සතිමත් හිඳ ගැනීමට අනුග්‍රහයක් වෙනවා. මෙම පුහුණු සතියක් පමණ පැය දෙකක කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු අත්දැකීම් වශයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කොහොමද සතිමත් ඇවිදීමේදී සතිමත් හිඳ ගැනීමේදී ඊට අමතරව දියුණු සතියක් ඇති වුණා අවස්ථාවක තමන්ගේ දිනදා ජීවිතයේදී කොහොමද මේ සතිමත් බව තමුන් අත්දැක්කේ. මේක වාර්තාව ලියනකොට අපි වෙනම පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා කොහොමද මේ වාර්තා ලියන්නේ කියලත්. මේ වාර්තාවත් මම චැට් සෙක්ෂන් එකේදී ෂෙයා කරගන්නම්. තමුන්ගේ මූලික සතිමත් අත්දැකීම මොකද්ද? පටන් ගත්තේ කොහොමද? සතිමත් හිඳ ගැනීමේදී සතිමත් ඇවිදීමේදී ආනාපානය මූලික කරගෙනද? එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම මූලික කරගෙනද යන්න එම වාර්තාවේ ඇතුළත් කරන්න පුළුවන්. තමුන්ගේ එම වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එක සහ ඊමේල් අංකය මෙහි ඉදිරිපත් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර සෑම ඉරිදාවකම තමුන්ගේ සතිමත් අත්දැකීම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඉන්පසු තවදුරටත් උපදෙස් අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේගෙන් එම උපදෙස් ලබා ගන්න පුළුවන් වැඩසටහන අතරතුරදීම. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට සවස 3 දක්වාත් පැවැත්වෙනවා. වැඩසටහනේ Zoom link එක සහ රැස්වීම අංකයේ මුරපදයේද මෙහි සඳහන් කරලා තිබෙනවා. සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ වැඩසටහනට සහභාගී වෙන්න, තමුන්ගේ පුහුණුව කරගෙන යන්න, අත්දැකීම් අප සමග බෙදා ගන්න කියලා. මොකද එය තමන්ටත් වැඩසටහනේ සභාගෙන අනිත් අයට සතුටුමත් බව පුහුණු කරන සියලු දෙනාටමත් ප්‍රයෝජනවත් වෙන නිසා. ඊළඟට තිබෙන්නේ අද දිනේ අප වෙනුවෙන් ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. අවසරයි ස්වාමීන් වහන්සේ, අපගේ ධම්මසාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවද?
ධර්ම සරණයි සම්බන්ධ වෙලා ඉන්නවා මේ පැත්තෙන්.
සමාන ස්වාමීන් වහන්සේ, මම හිතුවේ ධම්මසාගර ස්වාමීන් වහන්සේ කියලා.
ඔන්නත් වැඩිලාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලාවත් පාද නමස්කාරකට ගෞරවයෙන් පිළිගන්නවා. ධර්ම සරණයි. අද දිනේ අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට මම නාමන්තගෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුති නදී, බොහොම පින්. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දිනමකින් අවසරයි, තිරුවන් සරණයි. මුලින්ම අපිට ලැබී තිබෙන්නේ වියානතුවගේ වාර්තාවක්, මම සහ වීඩියෝ එකක්. මම මේ වීඩියෝ එක මුලින් ෂෙයා කරලා ඊළඟට වාර්තාව ඉදිරිපත් කරන්නම්. අවසරයි ස්වාමීන් වහන්සේ. වීඩියෝ එක එපමණයි ස්වාමීන් වහන්ස, මම වර්තාව කියවන්නම්. ඉංග්‍රීසි අධ්‍යයන තියෙන්නේ. බිංගෝ බෝලිං, I went for bingo bowling with my mom and her friends. It was my first time bingo bowling. Bowl was hard and heavy. I had to have a clear mind and good concentration to get a good hit. I want to be a good bowler like my mom one day. End of the report Bante. අවසරයි ස්වාමීන් වහන්ස, එපමණයි.
දැන් ඉතින් පළවෙනි වතාවට කරන පාඩක් නම් පේන්න නෑ. මේ හොඳට හුරු ගතියක් තියෙනවා. මේ ඒ වුණාට ඉතින් ඕක වැඩි කරන වෙලාවට මේ සිහිය මේ පුරුදු කරන වැඩේ නම් හුඟක් හොඳ ප්‍රයෝජනයක් තියෙන ගඩක්. ඇත්තටම විදුව මේකේ මේ අපි ගොඩාක් ක්‍රීඩා සහ අපිට තියෙන මේ දේවල් අපි කරන ගොඩාක් වැඩ කටයුතු මේ විශේෂයෙන්ම ඇත්තටම ක්‍රීඩා සතිමත් බව මුල් කරගෙන කෙරෙන දේවල්. එයා ඒ ගැන ඒ අයට දන්නේ නැති නිසායි ඔකේ මේ ඒකේ අධ්‍යාත්මික පැත්තේ දියුණුවකට ඉන්නේ නැත්තේ. දැන් අපි අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේ අර කොහෙද මේ එක ක්‍රීඩාවක ඉඳිලා ඉන්නවා පුද්ගලෙක්. මොකද්ද උඩ මේ ජිම්නාස්ටික් ඒ කාලෙත් තියලා දිනවා. ඉතින් අර උඩ ලණුවේ සමබර කරගෙන මෙයා පොල්ලත් අතේ අරගෙන හරියට ලණුවේ සමබර යනකොට එතකොට උපරිම සතිය ක්‍රියාත්මක වෙගෙන එනවා. එනට ඒකෙදි දන්නේ නැහැ. එතකොට අපිට තියෙන ඒ කෙනාට තියෙන මිත්‍යා සතිය හොඳටම ක්‍රියාත්මකයි, උපරිමෙන් යනවා. හැබැයි ඒ වෙනකොට මිත්‍යා සතිය. හැබැයි බුදු පියාණන් වහන්සේ එතනදී දේශනා කරනවා, ධර්මයේ දේශනා කරනකොට මෙන්න මේ කාරණයට එළඹෙනවා. මොකද්ද මේ දැන් මම ඉන්නේ සතිමත්ව ඒකේ උපරිමව කියන කාරණේ යාට මේ තේරුම් ගන්න ධර්මයේ දේශනාවේ. අන්නේ ධර්මය එනවත් එක්කම මේ පුහුණු කරපු එක, මේ කරපු වැඩි මේ සතිමත් බව මේ එයා එළඹිච්ච එක ඔන්න ධර්මයේ බවට පෙරලෙනවා. අන්න ඊට පස්සේ අපි අහලා තියෙනුනේ මේ මොහොතේ මෙයා ධර්මය අවබෝධ කරගල උඩදී අර රණ මෝඩ දී සමබර කරන වෙලාවේ යන්නේ එතන හරි ශණයක් තියෙන්නේ සම්මා සතිය. ඒ කියන්නේ මිත්‍යා සතියෙන් සතියට වැටෙන සති ධර්මයට වැටෙන එනත සම්මා සතිය කියන්න පුළුවන්. ඒ යන්නේ වගේ මේ ක්‍රීඩාවලදී මේ දැනගෙන කරන අය සතිමත් බව දැනගෙන මේ යන කෙනාට දන්න කෙනාට පුහුණු කරන කෙනාට අර ක්‍රීඩාවත් සාර්ථක වෙනවා, තමන්ගේ අධ්‍යාත්මික පැත්තත් දියුණු වෙනවා, ඒ වගේම සතුට කියන දේවල් වැඩි වෙනවා, යහපත පැත්ත හරියනවා, ඒ සියල්ල ලැබෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේගේ ඒ ලැබිච්ච අපිට ලැබෙන සරණ පිහිට තමයි ඒක. යන්නේ ඒක ලබන්න වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් මෙයා නදුව මේස්කා පොඩි කාලේ නම් ඒකට ඒකෙත් ලබන්න පින කරලා තියෙනවා, පින් ලබලා තියෙනවා. ඒකට දෙමව්පියෝ උදාර වශයෙන් ලැබෙනවා, ඒ අයත් පුහුණු කරනවා. ඉතින් දුර්ලභ බුද්ධෝත්පාද කාලේ ලැබුණ දුර්ලභ වාසනාව ලැබලා තියෙනවා. ඉතින් නැවත නැවත මේ විදිහට ක්‍රීඩා වල යෙදෙමින් නැවත නැවත මේ විදිහට දිනදා වැඩ කටයුතු වල මේ වගේ වාර්තා නැවත නැවත පරිවන්ද සහ සතිය තවදවත් පුරුදු කරන්න ඒ හැම දිනාටම හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙමයි සයිනන්ස, ගුහන්සේට බොහොම පින්. අපිත් ප්‍රාර්ථනා කරන දුවට දිගින් දිගට මේ විදිහට ඒ විවිධ අරමුණු ක්‍රියාකරකම් ඔස්සේ සතිමත් වීම පිළිබඳ ඒ වාර්තා වීඩියෝ පාට එවන්න කියලා ඒ වගේම පින් අනුමෝදන් කරනවා. ඊළඟට අපිට ලැබී තිබෙනවා දෙවැනි වාර්තාව සිංහල මාධ්‍යයෙන්. මම ඒක ඉදිරිපත් කරන්නම් සයිනන්ස. අවසරයි. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඉදිරිපත් කරන තුන්වන වාර්තාවයි. එදිනෙදා කටයුතු වලදී සතිමත් වීම. පසුගිය වාරයේදී ස්වාමින්වහන්සේ අවවාද කළා පරියංකයෙන් නැගිටිනකොට සතිය කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න කියලා. ඇත්තටම ඒ දිහා ඕනකමින් බලනින්දී තේරුම් ගිය දෙයක් තමයි මේ සතිය පුහුණු කරද්දී පරියංකය සක්මන එදිනෙදා කටයුතු කියලා වෙන් කරන්න ඒ තරම්ම අවශ්‍ය නැහැ කියලා. මොකද ඇවිදින්න වෙන ඕනම වෙලාවක් සක්මනක් තමයි. ඉඳගන්න ලැබෙන අවස්ථාවක් කොහේ වුණත් පරියංකයක් තමයි. ඉඳගන්න හැම වෙලාවෙම හුස්ම බලන්න අමාරු වුණත් ඉරියව්ව බලන්න පුළුවන්. ඒ කොහොම වුණත් හිත දිහා බලන්න තැනක් නියමයක් නැහැ. ඒ දැන ගැනීම එක අලුත් ආරම්භයක් වගේ ලැබුණා. එහෙම බලද්දී සමහර දවස්වල උදේ ඇහැරෙද්දිම සතියත් ඇහැරිච්ච දවස් තිබ්බා. සමහරක් අවස්ථාවල හුස්මට ඇවිත් සමහරක් අවස්ථාවල ඇවිදින්න ලෑස්ති වෙලා පතුලක ස්පර්ශයට ඇවිත්. එහෙම දවස් හරි විනෝදයි. සමහර දවස් තියෙනවා සතිය එන්නේ ටික වෙලාවක් ගිහින්. ඒක දැනගන්නේ බොහෝ වෙලාවට අල්ලට දැනෙන ස්පර්ශයකින් නැත්නම් පතුලේ ස්පර්ශයකින්. සතිය එක්ක වැඩ කෙරෙද්දී වෙහෙසක් දැනෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම වැඩක් එක තමයි ඉන්නේ. එක අවස්ථාවක් කිව්වොත් සටහනක් ලියන වෙලාවකදී හිතෙන් තමා සිතුවිලි නැගිලා එන්නේ ලියන්න ඕන කියලා. ඒ එක්කම වගේ ඒකට ගැළපෙන හැඩ ඇඟ හදාගන්නවා. ලියන වෙලාවට අකුරක් ලියන්න පටන් ගත්ත තැනේ ඉඳන් එකින් එකට අතේ ඇඟිලි තුඩු විසිරෙන හැටි දැනෙනවා. ඒ වගේම පේනවා අකුරක් ඉවර වෙලා තව අකුරක් පටන් ගන්න යන වෙලාව අතර පුංචි නැවතිලි තියෙනවා. හරියට හුස්ම අතර වගේ වේගය ගැලපෙන්නෙත් හිතේ යෙදෙන ජවයේ එක්ක ගැලපිලා. හිත ලියන වැඩේ එක්කම නිසා ඉස්සර දැනුන වෙහෙස නැහැ. ලියන සටහනේ අර්ථයත් පැහැදිලි. ඒ තැනම මතකයත් රැඳෙන ගතියක් තියෙනවා. ඇත්තටම සතියේ පිට යෑමක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. මොකද ගියා කියන්න දන්නවා, ආවා කියන්න දන්නවා. ඒ දැනගැනීම අතරේ ආසයි කියලා දැනෙන දේවල් තියෙනවා, ආස නැහැ කියලා දැනෙන දේවල් තියෙනවා. හිත ඒවත් එක ඒ විදිහට හැසිරෙනවා. මොනවා වුණත් ඒ මොහොතට එළඹිලා තියෙන දෙයින් පැනලා යන්න බෑ. මූණ දෙන්නම වෙනවා. සතිය නිසා දැන් ගත්ත ලොකු පාඩමක් ඒක. හිත සතිමත් වෙලාවට ඕනතරම් කලබල නැතුව වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන්. හැබැයි කලබලයි කියලා දැනගන්නෙත් සතිය නිසාම තමයි. මේ පුහුණුව නිසා දැන් හිතනවා කිසි දෙයකට ඕනෑවට වඩා අගයන් දෙන්න ඕනේ නෑ කියලා. ලොකු අගය කිරීමක් නැතිව ගිවිලා යන එදිනෙදා කටයුතු ටිකක්ම විතරයි වගේ පටන් ගෙන ඉවර වෙනවා. එහෙම ගෙවෙන එදිනෙදා ජීවිතයත් ලොකු වෙහෙසක් නැතිව ගෙවෙන බවක් පෙනෙන්නට තියෙනවා. වැඩ ඔක්කොම ඉවර වුණාමයි විවේකයක් ලැබෙන්නේ කියලා ඉස්සර හිතන් හිටියේ. දැන් වැඩේ එක්කම විවේක ගන්නවා. ඒක වචන කරන්න බෑ. තෙරුවන් සරණයි. වාර්තාව අවසන්යි ස්වාමීන් වහන්සේ.
ඔව්, ඇත්තට මේ වාර්තාව ඉතින් ඇහෙනකොට අපිට මේ තේරුම් යන දේ තමයි විශේෂයෙන්ම මේ තුන්වෙනි වාර්තාව කියලානේ සඳහන් කරලා තියෙන. ඒ කියන්නේ යම් ප්‍රමාණයකට අලුත් ආධුනික කියලා මේ ඒ වාර්තා සංඛ්‍යාව අනුව කියත හැකි. නමුත් වාර්තාව පිළිබඳව මේ අහගෙන ඉන්නකොට හිතෙන්නේ මේ වන විට අපි කොයිතරම් මේ සතිමත් බව පිළිබඳව මේ අහන්න ලැබෙනවද, කොයි තරං ඒකේට උපදිෂ්ටික ලැබෙනවද, කොයි තරං ඒ කරන්න මේ කරනයට පින තියෙනවද කියලා. මොකද මේ විච්චි තරමට ඉක්මනට මේක කොහා ගන්නවා. ඇතර ඒ කියන්නේ මට මතක් වෙනවා, කියන්නේ තමන්ගේ මගේ මේ පුහුණු කරනකොට ඒක මොකක් හෝ කියන්නේ ඒකට හේතු අනුව තමයි මේ පිරිසිදුව මෙන මෙහෙමමයි සතිය කියලා තේරුම් ගන්න මේ එච්චර ඉක්මනක් ඔච්චර දක්ෂ වුණේ නෑ. තවමත් ඒක කරගෙන යනවා. ඒ අඩු පාඩුව මේ තවමත් යම් පමණකට ඇති. ඉතින් ඒකත් විමස ගන්නවා මේ විදිහට මේව හැනකොට දකිනකොට මේ මෙහෙම සතිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්, ඕන වෙලාවක තියෙන දෙයක්. ඒක මේ පරියන්කෙන් නැගිටිනකොට පරියන්කෙ ඉන්නකොට විතරක් තියෙන එකක් නෙමෙයි, නැගිටිනකොටත් අතරතුරත් අපිට සිහිය පවත්වන්න පුළුවන්. ඇවිදිනකොට පුළුවන්, සක්මන් භාවනාව විතරක් කරනකොට නෙමෙයි. අන්න මේ විදිහට මේ තේරුම් ගැනීම එදිනෙදා ජීවිතයට එකතු කර ගැනීමට දක්ෂ වෙලා තියෙනවා. ඉතින් ඒක මේ ලොකු සාමෙන් අහසේ ඇතුළු මේ ඒ නිසරණ වනේ මේ කාරණා එකතු කරන, ඒ වගේම අපේ චතිපාසල විදිහට කටයුතු වෙන කොට මේක ප්‍රචාරය වීම හරහා ඒ පැහැදිලි පණිවිඩය ලැබීමේ තවත් මේ එක උදාහරණයක් කියලා, තවත් එක මේ සාක්ෂියක් විදිහට අපිට මේක සලකන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ සතිය පිළිබඳ තේරුම් ගත්තාම ඇත්තටම තමන්ටම තමන්ගේ ඒ වார்த்தාවල් පිළිබඳව තමන්ටම ගන්න පුළුවන් සුද්ධිය. ඇත්තටම තමන්ට පුළුවන් දැන් ඉදිරියට පිළිබ කටයුතු කරන්න ඕන පිළිබඳ දේවල් පිළිබඳව හිතා ගන්න. ඉතින් අන්නේ විදිහට යනකොට තමයි සාමාන්‍ය ලෝක සාසල අපේ ධර්මයේ ශාසනය නා සංඝයා කියනවා අවුරුදු පහක් ගුරු ඇසුර යනි ඉන්න ඉන්දිය යුතුයි කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නලා තිනවා. මේ මෙන්න මේ විදිහට මට්ටමකට ආවන් පස්සේ මේ තමයි ලොකු සංස කියන්නේ, ඔන්න දැන් ගුරුවරයා නැතුව වුණත් ගිහිල්ලා තනියෙන් භාවනා කරන්න පුළුවන් ඕනම තැනක. අන්න ඒ වගේ මට්ටමක් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ඊට සාපේක්ෂව මේ විදිහට ගත්තහම මේ දැන් තනියෙන් කරගෙන යන්න මට්ටමට මේක මේ තේරුම් අරන් තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන නැවත නැවත අහන්න ලැබෙන උපදෙස්, නැවත නැවත පුහුණු කරන්න තමන් වෙලාව හදාගන්න දැන් පුළුවන්. මොකද වෙනම පරියන්කය වෙනම සක්මනක් කියලා නැහැ. දැන් හැම මුළු ජීවිතේම භාවනාවක් කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් පුළුවන් තරම් විශේෂයෙන්ම කයත් එක්ක, එහෙම නැත්නම් ඉරියව්වත් එක්ක කියන ඒ කාරණේට ගිහිල්ලා ඒ හරහා වැඩෙන සතියත් එක්ක ඉතුරු පැතිවලට යන්නේක කරන්න පුළුවන්. නැත්නම් කෙලින්ම එකපාරට හිත දිහා බලනවා කියලා අර නිකන් ඉහළින් පටන් ගන්න, එහෙම නැත්නම් උසස් කියන එකක්, එහෙම නැත්නම් මාන්නයක් වගේ දෙයක් ඇති වෙන්න නොදී සාමාන්‍ය විදිහට ක්‍රියා ඉරියව් එක්ක අපි යනවා. ඉරියව් මාරු වෙනකොට හොඳට සතිමත් වෙන්න උත්සාහ කරනවා. අන්න එතනදී සතිය සති සම්පජඤ්ඤේ බවට පත් වෙනවා කියලා පෙන්නලා දෙනවා. ඒ වගේම අපිට පුළුවන් දැන් ඕකාරෙදී ওই විදියට යනකොට ඇහැට රූපේ පෙනිලා ඉවරලා දැන් මේ වේදිනදා වැඩ කරනකොට එහෙම නැත්නම් සක්වන පරිය සක්වනේදී වුණත් ඇහෙන් කනට මාරු වෙනවා. එකපාර සද්දයක් ඇවිල්ලා ඊට පස්සේ ඇවිදිනකොට ඇඟේ දැනීමට එන්න පුළුවන්. නැත්නම් හුලං වදින එකක් මේ විදිහට මේක මාරු වෙනවා. මේ ගති මෙන්න මේ මාරු වෙන තැනටත් සතිය ක්‍රියාත්මක කරන. කොහොම මේ මාරු වෙන අතරේ කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේ දැනීම ඉඳලා තව දැනීමකට ගියා. ඒ අතරතුර මොකද? අන්න ඒ වගේ අවධානයක් යොමු කරන්න හැකියාව තියෙනවා. ඉතින් අන්නේ විදිහට සති සම්පජඤ්ඤයත් වැඩුණාම බුදු පියාණන් වහන්සේ පෙන්නනෝ සති සම්පජඤ්ඤස්ස අතූපනිසං හෝති හිරියතප්පෝ. මේ බය ලැජ්ජාව කියන කාරණය පවට බය පවට ලැජ්ජාව කියන දේ හරියටම පිහිටන්නේ සති සම්පජඤ්ඤය පිහිටුව කෙනාට. එහෙනම් සතිය සති සම්පජඤ්ඤය දක්වා වර්ධනය කරගත්ත කෙනාට. ඒ නිසා අපිට බලන්න පුළුවන් අපි එදිනදා ජීවිතයේ කරන කටයුතු වලදී පරණ ඇබ්බැහි වැඩ කරනකොට ඒ හරහා යම් යම් අකුසලයට බර දේවල් වලදී කොහොමද මේ හිරියොතප් වැඩ කරන්නේ? කඩාගෙන යනවද මේ බැම්ම? එහෙම නැත්නම් වෙනදට වැඩිය දැනුවත් රැකවරණයෙන් යුතුවද ගිහිල්ලා නැවත ඉන්නේ? අන්න මේ වගේ පරීක්ෂා දැන් ටික ටික කරන්න පුළුවන්. ඒ කාරණා එක්ක පැහැදිලි කිරීම අනුව මේ විදිහට කටයුතු කරමින් සති සම්පජන්නේ පැත්තට ටත් හිත යොමු කරගෙන හිරියොත් අප එහෙම නැත්නම් පවට බය පාට ලැජ්ජාව කියන කාරණය 100%ක් මේ කේවල පරිසුද්ධ බවක් බලාපොරොත්තු වීම නෙවෙයි, වෙනදට වැඩිය කොහොමද දැන් වැඩ කරන්නේ කියලා එක සතියට හසු වෙන විදිහට දිගට කරගෙන යමින් වාර්තා මේ විදිහට එවන්න කියලා මතක් කරගන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් බුහන්සේට අපිත් වැඩසටහනට එවැනි ඒ විදිහට වාර්තා වීම ගැන ස්තුතිවන්ත වන බව ප්‍රකාශ කරනවා. අදට ස්වාමීන් වහන්සේ අපිට ලැබී තිබෙන ලිඛිත වාර්තා එපමණයි. දැන් අවස්ථාව තියෙනවා වැඩසටහනේ රැඳී ඉන්න ඕනෑම කෙනෙකුට තමන්ගේ සතිමත් වීම පිළිබඳව ප්‍රකාශයක් හෝ ගැටලුවක් ඇතනම් Zoom raise hand option එකෙන් අත ඔසවා ඉදිරිපත් වන්න කියලා. කවුරු හරි ඉදිරිපත් වන තුරු ස්වාමීන් වහන්සේ මම මේ යමක් අදහසක් ඉදිරිපත් කරන්නද?
හොඳයි.
දැන් අර කලින් වார்த்தාව කියවද්දී මට තේරුණා ඒකේ දෙවෙනියට ඉදිරිපත් වුණු ඒ ලිඛිත වார்த்தාව කියවද්දී මට තේරුණා මේ ඒ හොඳ සමාලෝචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. සතිය මතියම පටන් ගත්තට පස්සේ ඒක කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඒ සමහර අත්දැකීම් මටත් ඔය විදිහට දකින්න ලැබිලා තියෙනවා. අර දැන් එන්නේ අර මේ කොච්චර මේකදී හොඳද කියනවා නම් ඒකේ සති සතිපට්ඨානය ගැන සතිය ගැන හිතේ පැහැදීම දිනෙන් දින බලවත් වෙනවා කියලා තේරෙනවා. විශේෂයෙන්ම මොන දේවල් කරත් තමන් ගැන හෝ වෙන කෙනෙක්ගේ හිතේ තියෙන ස්වභාවයන් ගැන හෝ ඇති වෙන අවබෝධයත් කලින් දැන් මට මගේ හිත ගැන තියෙන අවබෝධයක් වැඩ කරන විදිහ ගැන තිබ්බ අවබෝධය යම් තරමක්ද සමහර ඊට වඩා තව කෙනෙක්ගේ හිතේ ඇතිවන ගැනත් ඇතිවන අවබෝධය ඊටත් එහාට යන මට්ටමකට වගේ මේ කිසියම් දැනුම් සම්භාරයක් එහෙම නැත්නම් අත්දැකීම් සම්භාරයක් එනවා. එතකොට ඒ හරහා වෙන කෙනෙක්ට තමන්ට වගේම වෙන කෙනෙක්ට වුණත් ඒ අයගේ සතියට අනුග්‍රහයක් දක්වන්න තියෙන හැකියාවක් දිනනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒක වචන වලින් කියන්න බැහැ. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ භාෂාවේ වචන වලින් අදහස් මෙව කරන්නේ. නමුත් එක්තරා මට්ටමකට යනකොට ඒ වචන වලින් යන සීමාව ඉක්මල ඊට වඩා ඉදිරියට මේ සතිය අපිව යම් තැනකට අරන් යනවා වගේ බවක් පේන්න තියෙනවා. ඉතින් අර දැන් තව කෙනෙක් සතිමත් කෙනෙක් එක්ක වැඩ කරද්දී හා සතිමත් කෙනෙක්ගේ එහෙම ප්‍රකාශයක් අහද්දී තේරෙන දෙයක් තමයි මේ මේක වෙරිෆයි වෙනවා. මේ මටත් මේ දේවල් යහපත් දේවල් කියලා තේරුම් ගියා. ඒක තව කෙනෙකුත් එහෙම යහපත් දේවල් කියලා තේරුම් ගත්තා කියනකොට ඇතිවන මේ වෙරිෆිකේෂන් එක ආත්ම විශ්වාසයට ලොකු හයියක් වගේ අවබෝධයක් එනවා ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒක සතිමත් බව ඒ විදිහට මේ ඒ තේරුම් ගන්නකොට ඉතින් ඒකේ කාරණේ තුළ සමහර අයට මේ මේ ඒකේ ඒවිගේ අත්දැකීම් ලැබෙනවා. නමුත් ඉතින් අර සතිය කියන කාරණේ හරියට මඳුනා ගැනීම සත්‍ය මේ ඒකේ සරල බව තේරුම් ගන්න එක මේ ටිකක් ගොඩක් ඉතින් හේතු අනුව තමයි හේතු වැඩ කළා තමයි ඵලයේ විදිහට ඇති වෙන්නේ. නැත්තම් ගොඩක් වෙලාවට ඉතින් තැන් තැන් වලින් හැලෙන ගති තියෙනවා, අගෑරෙනවා, වෙන වෙන පැතිවලට යනවා. එහෙම නැත්නම් ඊට වැඩිය උසස් කියලා හිතාගත්තු දේවල් වලට යනවා. වෙන ධර්ම ශ්‍රද්ධාව මුල් තැන දෙන, වීරියට මුල් තැන හම්බෙන, සමාධියට, ප්‍රඥාව කියලා ඒ දැනුමට මේ දැනුම එකතු කිරීම, හුඟම් දීමට මුල් තැන දෙන අවස්ථා එනවා. ඉතින් ඒවට වැටෙනවා මේ කාරණේ තුල දිගට ඉන්න එළගෙන ඉන්න බැරි වුණොත් එළඹගෙන. මොකද ඒ තියෙන සරල බව තුල ලැබෙන ඒ කාරණා අත්දකින්න ලබන්න ඒ නොහැකි වෙනවා අරව හොයන්න හොයන්න. මේ ඒ නිසා ඒත් ඒ වගේම දැන් ඒ සංවේදී බව එහෙම වැඩි වෙනකොට ඉතින් දෙපැත්තක් එනවා නැවත. Tamanට තව කෙනෙක් අය පිළිබඳ තේරෙනකොට සමහර වෙලාවට එතනදිත් සමහර වෙලාවට උපතෝ දෙපැත්තට වැටෙන ගතිය. මොකද තේරෙන්න තේරෙන්න අපි යම් කී දැන් වෙනදා අනිත් අය ගැන එච්චර තේරෙන්නේ නැහැ. එයාලා මොනව හිතවන කටයුතු කෙරෙනව දන්නේම නැතුව. මොකද සිහිය වැඩෙනකොට සමහරවල්ලාට අනිත් කෙනාගේ හැඟීම් තේරෙන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට ඔන්න අපිට මේ එතනදි තව පොඩ්ඩක් අපි සංවේදී කෙනෙක් වුණොත් අන්න එතනදී මේ ආපස්සට වැටෙන සමාල්ලාවට අපේ කටයුතු ටිකක් බාධා කරගන්න අපි තමන් ඉදින් සාමාන්‍යයෙන් ජීවන රටාවේ පොඩි ගැටලු තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ තැන්වලදී සමබර කරගන්න සතිමත් බව යොදා ගන්න ඕන. මොකද තමන් සංවේදී වෙලා කරුණාවටද මුල් තැන දෙන්නේ ප්‍රඥාවටද කියන එක. එතකොට මේ සංවේදී බව තුළ මේ ඉදිරියට යන්න අර ලොකු සාහනස වෙන්නන සති සම්පජන්ණ කියන එහෙම නැත්නම් කරුණාව තමයි මුල් තැන මේ ප්‍රඥාව තමයි මුලට එන්න ඕන. මේ කරුණාව නෙවෙයි මුල් තැන දෙන්න ඕන මෛත්‍රිය කරුණාව කියලා ධර්මයෙන් වංචක පැත්තට වැටිලා අපිට මේ යන්න තියෙන පාර වහ ගන්න සතිය තමයි උදව් වෙන්නේ. සති සම්පජන්ණ ඒ කියන්නේ අපි මේ වෙලාවට කෙලින් වැඩ කරන්න එහෙම නැත්නම් ටිකක් කරුණාවට විරුද්ධයි වගේ පේන්නේ වැඩ කරනකොට මේ. නමුත් සතිමත් බව පැත්තෙන් ගත්තොත් ඒක ඒ වෙලාවේ කරා ඉවරයි. අනේ මේ වගේ තත්ත්වයක නැත්තම් කරුණාව හා මෛත්‍රියත් එක්ක යන්න ගිය ගමන් වෙන්නේ අහුවෙලා ඇලිලා සමහර විට ටිකක් එකතැන ලොප් වෙන්න වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේ බව මේ දැන් මෙහෙම වෙන්නේ කොහොමද එහෙම වෙලාම තමයි ඉතින් තේරුම් ගන්නේ. සතියත් එක්ක මේ දැන් තියෙන අවස්ථාව කෙනෙක්ව තේරෙන ගතියක් දැන් තියෙනවා. ඒ තේරෙන ගතිය පිළිබඳ වුණත් එතෙන්දී එන මේ මට එන දේවල් නැවත මා කරුණා මෛත්‍රිය වැටෙන්නේ නැතුව කොහොමද සතිය සම්පජන්නේට එහෙම නැත්නම් කළ යුත්ත කරා එපමණයි කියලා ඉදිරියට යන්න මේ තමයි අවස්ථාව හදාගන්න තියෙන්නේ. ඒකත් සමන්ම තුල හදාගත්ත සතියෙන් නැත්නම් වැරදිලා එන ඒ සාමාන්‍ය ලෝකේන මේ පොඩි හිත් රිදීම එහෙම නැත්නම් චුට්ටක් තමන්ට තමන් දෙස් තියෙන ගතියක් එනවනේ ඇතුලෙන්. අර අපි දන්න ලෝකේ හොඳයි කියලා අනුමත කරන්නේ කරුණාව සහ මෛත්‍රියනේ. ඉතින් අන්නේ වගේ තැන්වලදී ඒක පන්න ගන්න එතනින් එහාට ධර්මය එහෙම නැත්නම් සතියෙම සති සම්පජාන්නේ ඉස්සරහට ගෙනියන්න අන්න තමන් දක්ෂ වෙන්න තමයි තියෙන්නේ මේ කාලෙත්.
එහෙමයි ස්වාමීනි. එතනදිත් ඒ වගේ තැන්වලදීත් අර මේ කයට සිහිය ගන්න එක දැන් ඇවිදිනකොට දැන් මගේ මේ මට වම් විලුඹ පොළවේ වදිනවා කියන එක තමයි වැඩියම දැනෙන්නේ ඇවිදිද්දි වගේ. වාඩිලා ඉන්නකොටත් පිට උඩ කොටස මේ පුටුවේ අර ඇන්දර වගේ මේ පුටුවට හේත් වෙන විදිහ හොඳට පැහැදිලිව පේනවා. අන්න ඒ වගේ වෙන තමයි මම දැනගන්නේ අර දැන් ආපවර සතියේ සති සම්පජාඤ්ඤයේ පැත්තට මේක තල්ලු වෙනවා කියලා. මේ ඒ ඒ ඒක ඒක හොඳ උපක්‍රමයක්ද සවින්නස් එතන දිටියක් අර ප්‍රඥාව පැත්තට හරවන්න.
ඔව් ඒක ඇත්තටම ඉතින් ඔගේ අලුත් දෙයක් මේ එකතු වීමක් හෝ අලුත් මේ මොකද්ද විශේෂ වූ මහා අලුත් දෙයක් නෙමෙයි. ඇත්තට මේ ওই කාරණේ තමයි සතිය කියන්නේ නැවත එන එක නැවත මුලට එන එක. තමන්ගේ මේ තමන්ගේ ගෝචර භූමියට ඉක්මනට එනවද නැද්ද නැවත ආපහු ඒ මේ වේගය ගතිය ගැන තේරුම් ගැනීම තමයි ඇත්තටම අවශ්‍ය. ඒකේ සිද්ධිය වෙනකොටම එහෙම නැත්නම් ඒ කටයුත්ත සිද්ධ කරා ඉවර වෙනකොටම ඒක ඉවරයි කියනවා කියන්නේත් එහෙම නැත්නම් ඉක්මනටම මූල කර්මස්ථානයට නැවත ආවා කියන්නේ. එහෙම නැත්නම් තමන්ට ඇඟට දැනෙන දෙයක් අකුලට දැනෙන දෙයක් සිහිය දැන් දැනෙන හිතේ දැනෙන රිදීමක් හෝ සතුටක් පිළිබඳව මේ දැනුවත්භාවය ඇවිල්ලා අර තියෙන සිද්ධි දාමෙන් කැඩෙන එක එළිය තියෙන සිද්ධියෙන් ඈත් වෙන එක ඒක තමයි ඔය කියන්නේ හැම පැත්තෙන් පෙන්නන්නේ අර මූල කර්මස්ථානයේ මෙහෙම නැත්නම් ඇඟටම හිත නැවත බැලීම කියන එකට වඩා ඉදිරියෙන් පෙන්නනවා මේ සතිය වර්ධනය කළා. දැන් සද්දේ වරුණාම එහෙම නැත්නම් සද්දේ ඉන්න බව දන්නම නම් එහෙම නැත්නම් මේ දැන් මේ මෙන්න මේ වගේ ගැටලු පරිසරයක ඉන්නේ කියලා දැනුවත්ව ඉන්න පුළුවන් නම් කියන එකත් ඕකමමයි කියලත් ලොකු සාහසයෙන් පෙන්නනවා. මොකද නැවත ආවා කියන්නේ හොඳ සතියට පිටලා අර කාරණෙන් මිදුණා. සතිපත්ව ඒ කාරණේ තුල ඉන්නවා කියන්නේත් ඒ කාරණේට අපි අහුවෙලා ගැට මේ කැරකෙවිලා යන ගතියක් නැති බව. ඒ නිසා අර නැවත හිත ගන්න එක නැවත පුරුදු කිරීම කරලා හදාගත්තු සතියක් නැති කෙනෙකුට කොහොමටත් අර කාරණය කරන්න බෑමේ දැන් සද්ධ සිහියෙන් අහන දැන් මේ සිහිය මේක කරන්නේ කියන තැනට එන්න බැහැ කොහොමටත්. ඒ නිසා නැවත ගැනීම කියන කාරණේ මම තමයි ඒ අවස්ථාවකදී සිහියෙන් ඉන්නවා කියන එකෙන් පෙන්නන්නේ. ඉතින් පොදුවේ ඔක්කොම වැඩි නැවත එන ගතියක් නැවත කයට ඇවිල්ලා එහෙම නැත්නම් වාඩිලා ඉන්න බව හිටගෙන ඉන්න බව දැනගන්න එකට එන එක වරදක් නෑ. ඒ වගේමයි ඒ අවස්ථාවේදී හොඳ සසිමත්ව මම දැන් මෙන්න මේ අවස්ථාවට මුණ දීලා ඉන්නේ කියලා තේරුම් ගන්නකොට ඒ වෙලාවට එන්නේ ඇඟටද එහෙම නැත්නම් ඒ වෙලාවට හිතට දැනෙන එකක්ද ඇහැට පේන එකක්ද ඒ හැම දෙයකටම එහෙම නැත්නම් කියලා එන මේ දාමයටද ගොජේ වගේ එකට මුණ දෙන්න ඒක පිළිවන් දැනුවත් ඉන්නවනම් අර කියන අවස්ථාවේ තියෙන විස ටික ට මුණ දෙන්න හැකියාව තියෙනවා. ඒකට තමන්ව බහායලා ගන්න ඉඩ නැති වෙනවා. ඉතින් මේ නැවත ඒම එහෙම නැත්නම් ගෝචර භූමියට පැමිණීම තමයි සතියේ තියෙන ඒ ප්‍රධාන අංගයක් තියෙන සති බලය කියලා පෙන්වන්නේ.
එහෙමයි සවිනාසේ බොහොම පින් ඔබ වහන්සේට. මට ඔබ වහන්සේගේ උත්තරේ ඉතාම පැහැදිලියි සවිනාසේ. තිරුවන් සරණයි. බොහොම පින්. ඊළඟට මං හිතනවා මේ ලලිත් රාජපක්ෂ මහත්මයා අත ඔසවාගෙන සිටියා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් දැන් අවස්ථාව තියෙනවා ඔබතුමාට.
තිරුවන් සරණයි. තිරුවන් සරණයි.
එහෙනම් ලලිත්
ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්ස නමස්කාර පූර්වක ඔබ වහන්සේ නැමති සිටිනවා. පින්වත් ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාව යෙදෙනවා විනාඩි 20ක් විතර ඔසවනවා තබනවා ඒ වගේම සිහියෙන් පය ස්පර්ශය පොළොවේ පතිත වෙන ආකාරය ඒ වගේම හැරෙන ආකාරය ඒ වගේම පියවර කි 2 3 4 5 වගේ 6 යන ආකාරයෙන් තමන්ට දැනෙන ආකාරයක් ඉන්පසුව එය නොදැනී යනවා කියන්නේ ගණන් කිරීමක් නැතුව නම් කිරීමක් නැතුව පාද ස්පර්ශය දැනෙනවා. ඒ අතරතුර සිත අපට යම් දේවල් වලට දැනුණත් ඒවා නම් කරන්න මට පහසුවක් නම් කිරීමට පහසුවක් දැනෙන්නේ. ඒ වගේම යම් වෙලාවකදී නම් කරන්න කෙනෙක්ව කිසිම දෙයක් නොදැනෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ටික වෙලාවක් සක්මනේ පහසුවෙන් සතුටින් ඉදිලා ඒ වගේම පරියංක භාවනාව සඳහා යොමු වෙනවා. පරියංක භාවනාවේ පහසු විදිහට වාඩි වෙනවා පහසු ආකාරයකට. ඉන් අනතුරුව මේ හිත දැනෙන ආකාරය කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය ගැන හිත යොමු වෙනවා. ටික වෙලාවක් ආස්වාස සක්මණින් පසුව ඇත්තටම පින්වත් ස්වාමීන් වහන්සේ පහසුවක් දැනෙනවා. හිත එකඟ වෙන ආකාරයක් පහසුවක් දැනෙනවා. පරිසෝයයක් දැනෙනවා. ඒ වගේම ආස්වාසය ප්‍රාස්වාසය දැනෙන ටික වෙලාවක් දැනෙනවා. ඉන්නතුරුව කිසිම දෙයක් නැති සංඥාවක් වගේම නම් කරගන්න බැරි අවස්ථා තියෙනවා. ටික වෙලාවකින් පසුව ඇත්තටම වචන වලින් කියන්න බෑ. ටික වෙලාවකින් පසුව නැවතත් මේ ටිකක් අපහසුතාවී තත්ත්වයක් වගේ හිතට එනවා. ටිකක් නැගිටින්න ඕන කියලා ඒ වෙලාවට නැවතත් ඒ දිහා බලාගෙන ඉන්නවා. බලන් ඉන්නකොට ආයේ නැවතත් සුවපත් වෙලා හිත පහසුව දැනෙනවා. පරයන්කේට ආසාවක් වගේ ඇති වෙනවා. ඒක වෙලාවක් නැවතත් ආයේ කිසිම දෙයක් නැත් සංඥාවක් නැති තත්ත්වයක් තියෙනවා. ඒ පහසුව පින්වත් ස්වාමීන් වහන්සේ පරයන්කෙන් නැගිටින වෙලාවේ ටික වෙලාවකට හිත නිකන් හරිම කලකිරුණු පීඩාවක් ගතියක් දැනෙනවා. එතකොට මම මේ හිත දිහා බලන් ඉන්නවා මේ මොකද උනේ කියලා. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේක මම හිතනවා මේක වෙන්නේ හොඳක් වෙන්නේ නැති මම හිතන දෙයක් මට ස්වාමීන් වහන්සේලාගේ මුත්‍යයකට උත්තරේ මට ලැබුණා. මේක හොඳක් කියලා වෙන්නේ නැති මේ වගේ දේවල් එන්නේ මේ කරපු දේ නිසා. කලින් මේ ප්‍රශ්න තිබ්බේ නැහෙනි කියලා පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ වාර කීපයකදී මට වුණා. දැන් වෙනකොට මට ඒක ඇත්තටම සුවයක් කියලා හිතනවා. මම යම්කිසි කරදරයක් කරදරයකින් පැනගන්න පුළුවන් අවස්ථාවක් මේක කියලා හිතනවා. ඒත් මේ කරදරය ආපුවම මට මේක අත්දැකීමක් තියෙනවා කියලා හිතනවා. ඉතින් දැන් ඇත්තටම පරියන්කේ වගේ පරියන්කයක් කරලා නැගිටින වෙලාවේදී මට එහෙම පීඩනයක් අවද්දක් මම හිතනවා මේක මට හොඳක් වෙඩිට දවස් කීපයෙන් පස්සේ හිත හරීම සුවපත් තත්යකට එනවා. ඒ තත්ත්වෙ නැති වෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ විදිහට යනදී මේ අපි යන ගමන් මාර්ගයේ කොටසක් කියන එක දැනගත්ත
ඉතින් එක් කටයුතු කරගෙන යනකොට සිහිය මේ අපි ඒ විදිහට එක්කගෙන යනවා ගමන. තාම අපිට ඉතින් තියෙන්නේ අර මේ පැත්තට හුරු නැතිකම තමයි. එතකොට දැන් මේ විදිහට පිරිසිදු කරගන්න එකේ ලොකු වාසියක් ප්‍රයෝජනයක් තියෙනවා. දැන් මේ වෙනකොට නම් ඒ තරම්ම ගැටලුවක් නැහැ. වෙනකොට තාම තියෙනවා අවුල සැකී තියෙනවා. පොඩ්ඩක් විතර තියෙනවා. අර ඉස්සර තරම් මේ හිතේ දරුණු මේ අපුල බව නැහැ ඒකට. හැබැයි තාම ටික ටික හුරු වෙන ගතිය තියෙන්නේ. මේ තාමත් කියන්නේ දැන් පස්සේ ආයි හරි ගියා කියලා. ඉතින් ඇත්තටම අපිට උතන තියෙන්නේ බුදු පියාණන් වහන්සේ අපිව ගෙනියන්නේ අපුල ගතියට තමයි. මේ අපුල ගතියට තමයි අපි යන්නේ. ඒක එතකොට අපිට කාමයන් මේ රූප ශබ්ද ගන්ධ රස වල මේ සැප වැරදි විදියට ඒවයි තියෙන මේ වැරදි මුලාවෙන් ඒව සැපයි කියලා ගන්න ස්වභාවය නැති වෙනකොට අර ඒකේ තියෙන මේ කිසිම රසයක් අපිට දැනෙන්නේ නැහැ. මුස්පේන්තුවක් තමයි තේරෙන්නේ. අන්නේ මුස්පේන්තුව සැපයක් වෙන තාක් තමයි අපි මේ සතිය වඩන්නේ පුරුදු කරන්නේ. කම්මැලි වීම එපා වීම නිකන් මුස්පේන්තු ගති අපිට අන්නේ එනකොට මෙන්න දැන් සතිමත් බව කොටසක් තේරු ගන්න තියෙන මේ වර්ධනයේ සිහිය වැඩපු නිසානේ මේ තත්ත්වෙ මට ලබා ගන්න හැකි වුණේ. ඒක හොඳක් වෙන්නේ නැති කියලා හිතනවනේ. අන්නේ කොටසත් එක්ක ඊළඟ ඉදිරියට යන්නයි තියෙන්නේ. ඔව් එහෙමම තමයි. නැවත නැවත මේකමයි කරන්න තියෙන්නේ. කෙතෙක්ද මෙන්න මේ ඔය ලැබෙන ඒ දේ සැපයක් බවට, එහෙම නැත්නම් මේක තමයි දුක්ක සත්‍යය කියන්නේ. මේ දුක නෙමෙයි, මේක දුක්ක සත්‍යය කියලා බුදු පියාණන් වහන්සේ වදාරපු දුක්ඛාරය සත්‍යයි කියලා තේරුම් අරගන්න. ඊට පස්සේ ඒක දුකට මේ ඔය මේ දුක්ඛාරය සත්‍ය තේරුම් නොගෙන මේ තත්වයට පයින් ගැසීම, මේ තත්වය ලැබෙන එකට විරුද්ධ වීම තමයි තණ්හාව කරන්නේ. ඒවයින් තමයි කාමයන්ට ඇදලා ගෙනihin ඒවා සැපයි, ඒවා තමයි සාමාන්‍ය ස්වභාවය කියලා අපිට පෙන්වන්නේ. අන්න එකට ගෙනියන්නේ තණ්හාවයි කියලා තේරුම් ගැනීම. ඊට පස්සේ ඒකම නැති කරන ක්‍රමයක් තියෙනවා. මේ මං කරපු වැඩෙන් මේක නැති වුනේ. මේ කාමයට අදින ගති නැති වෙලා මේ මුස්පේන්තු බවක්, එහෙම නැත්නම් මේ ඒ දුක්ඛාර සත්‍ය කියන පැත්තටම ආව ගෙනිච්චේ දෙනියන එහෙම කරන්න පුළුවන් බවක් තියෙනවා කියලා තේරුම් ගැනීම. ඒකට යන මාර්ගය තමයි මේ මං මේ කරපු දේ පුහුණුව, මේ කරපු දේමයි කියලා මෙන්න මේවා තේරුම් ගන්න තමයි අපි මේ පුහුණුව කරගෙන යන්නේ. ඒ නිසා අපිට එළිය ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් ඒ ආලෝකයේ ශණයකට ඇති වෙන අකුණු පහරින් ලැබෙන ආලෝකය අපිට ලැබෙනවා. ලැබුණාම අපි දක්ෂ වෙන්න ඕනේ ඊළඟට මේක වැඩි වැඩි කරගන්න. එහෙම නැත්නම් ඒකට සූදානම් වෙලා යන්න. ඊළඟ පස්සේ ලැබෙන ඒ தত্ত্বයට සාදර වෙන්න වෙන්නේ මේකට මම මේක බාර ගන්න කැමති. මේක සැපයක් කවදා හරි මට වෙන දවසක් එයි. එහෙම නැත්නම් කියලා අන්න ඒකට සූදානම් වෙනවා. සූදානම් වෙලා ඒක අපිට පුළුවන් වුණොත් බාර ගන්න. ඒක එකපාරට කරන්න බෑ, හිතලා කරන්න බෑ. ඒක හරි සාධාරණයි. නමුත් නැවත නැවත කිරීම හරහා, නැවත නැවත තෙන්ට යෑම හරහා, අර මුස්පේන්තු ගතියෙන් මිදිලා ওই කාම ලෝකෙට වැටිලා ඒකේ තියෙන අපිට කරන ඒක මේ කාමයන් අපිට කරන රිදවීම අරට සාපේක්ෂ වැඩි කියලා ටික ටික තේරුම් යෑම හරහා වුණ අපිට පුළුවන් වෙනවා මේ පුහුණුවත් එක්ක දවසක මේකට සාදර වෙලා මේක බාර ගන්න සම්පූර්ණයෙන්ම. ඉතින් මේ සම්පූර්ණයෙන්ම බාර ගන්න දවස එනකම් අපිට මේ විදිහට පුහුණු වෙන්න තියෙනවා. ඒ නිසා යන විදිය හොඳයි. වාර්තා කරලත් තියනවා, ඒ වගේ මේකින් ප්‍රයෝජන අරගෙනත් තියනවා, ඉස්සරහට ගිහිල්ලත් තියනවා කියවෙන වාර්තා හැටියට. ඉතින් ওই විදිහටම ওই ගමනක් ඇවිත් තියනවා. ඒක සම්පූර්ණ කරන තාක් ওই විදිහට නිතිපතා පුහුණු දිගට කරන්න කියලා මතක් කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් ඔබ වහන්සේට. ඊළඟට තව කවුරු හරි ඉන්නවා නම් සූ මතව සුවා ඉදිරිපත් වෙන්න පුළුවන්. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අද දවසට වෙන වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබ වහන්සේට නමස්කාර කරනවා. නමස්කාර කරමින්ම ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් කරමින් කමඨහන් වාර්තා ප්‍රශ්න සැසිය නිමවටපත් කරනවා. ඊළඟට වැඩසටහන ඉදිරියට කරගෙන යාමට මම නැවත නදීප්ට වැඩසටහන බාර දෙනවා. ඔබ වහන්සේට බොහොම පින් අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
බොහොමත් පින් නාමන්ත. අද දිනේත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ වටිනා කාලය අප වෙනුවෙන් උත්සවල අපගේ සතිමත්ව දිනුනු කිරීමට අවශ්‍ය කරන අනුශාසනාවක් සහ උපදෙස් අපට වෙනුවෙන් ලබා දුන්නා. ඒ නිසා ඒ වෙනුවෙන් අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කිරීමට මම ඉලංගක්කාට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. බොහොමත් පින් වහන්සේලා.
හොඳයි.
තිරුවන් සරණයි නදීප්. අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනත් වෙනදා වගේම බොහොම හරවත් ධර්ම දේශනාවකින් සහ කමඨහන් පිළිබඳ ගැටලු निराකරණය කිරීමෙන් අපට උපදෙස් ලබා දුන් ඔබ වහන්සේලාට මේ සියලු පින් අත්පත් වේවා. එසේම මීතිරිගල නිස්සරණ වනයේ අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා දහම අපට හඳුන්වා දීමට කටයුතු කළ සහ දැනටත් කටයුතු කරමින් සිටින කල්යාණ මිත්‍ර සංඝරත්නයට මේ පින් අත්පත් වේවා. එමෙන්ම ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින යම් සත්වයෙක් වේ නම් ඒ සියලුම සත්වයින්ට මේ පින් අනුමෝදන් වේවා. මෙම වැඩසටහන ආරම්භ කර සංවිධානය කරන ලද සහ දැනට වැඩසටහන ක්‍රියාත්මක වීමෙන් දායක වන සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවි දේවතාවුන්ටත් අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදනා කිරීමට ගාථා සජ්ජානා කිරීමට අවසරයි. එත්තාවතාච අම්හෙහි සබ්බදම් පුඤ්ඤසම්පදං